Aibuan, අදනිය අපත්‍රයානුකූලව ලිපිලේඛන ආදිය පිළිගැන්වීම ගරු අග්‍රාධිමන්තිතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2015 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ආර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යසභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යසභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමා,
නියෝජ්‍ය කතානායකතුමනි, 2014 වර්ෂය සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යසභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
පෙත්සම් පිළිගැන්වීම ගරු ඒ.ඩී. ප්‍රේමදාස මහතා,
කතානායකතුමනි, කෑගල්ල පොතුගල්දෙණිය පිල්ල කඩේ යන ලිපිණියේ පදිංචි ආර්.පී. අබේකෝම් මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නමි.
ගරු වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දු පිල්ල මැතිණිය,
නියෝජ්‍ය කතානායකතුමනි, මීගමුව මහහුණු පිටිය නුගවැල පාර අංක 228ක් ඇලිර ඒ ධර්මස්ථානයේ පදිංචි DMBS අමරතුංග මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නමි.
ගරු සුසන්ත පුංචිනේ මැතිතුමා,
නියෝජ්‍ය කතානායකතුමනි, කෑගල්ලේ හක්කින්න දෙමතන් පිටිය අංක 33 ධර්මස්ථානයේ පදිංචි KWAPR කරුණානායක මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නමි.
ගරු වාසුදේව නානකාමතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රත්නපුර මුවගම අංක 147 එක ස්ථානයේ පදිංචි RND ශ්‍රී ආනන්ද මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද බොරලස්කම නගර සභාවේ සංවර්ධනධාරි WLND ද අල්විස් මාතාගෙන් පෙත්සමක්ද පිළිගන්වමි.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ප්‍රශ්නාංක 1 ගෞරව බුද්ධික පතිරණ මැතිතුමා
අහනවා.
ජාතික සහජීවන සංවාද හා රාජ්‍ය භාෂා මැතිතුමාගේ ඇසීමට
පිළිතුරු නම් තියෙනවා.
ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක
පිළිතුරු තියෙනවා. එතුමාට ඇමැතිතුමා ඉන්න දවසක අහන්න ඕන.
ඔව්. එහෙම නම් උතුමාට සභාගත කරන්න පුළුවන්.
මම මේතුමා ඉන්න දවසක ගන්න මට ඒක අවස්ථාව දෙන්න.
හරි. ගෞරව බිමල් රත්නාය මැතිතුමා, උදාරණ මැතිතුමාගේ ඇසීමට
කතානායකතුමනි, මම ප්‍රශ්න අහනවා. එතුමා එදා ඊයේ උත්තර දුන්නා. මම වෙන අවස්ථාවක් මට දිනයක් ලැබෙයි පහරස් ප්‍රශ්න අහන්න මේ
මහලේකම. මේ ප්‍රශ්න හරි ඉදිරිපත් කරන්න පුළුවන් සභාවට. හොඳයි. තුන්වෙනි ප්‍රශ්නයේ ගරු නලින් බණ්ඩාර ජයමහා මහතා, ඉදිරි බල හා පුනර්ජනනීය බලශක්ති මැතිතුමාගේ ඇසීමට
මම අහනවා. ගරු කතා
ගරු ගායන්ත කරුණාසිරි මැතිතුමා, එමෙතුමා වෙනුවෙන්
සභාගත කරන්න ඉදිරිපත් කරන්න
අන්න තිබුණා නම් හොඳයි. එමෙතුමා ඉන්න දවසට කල් දාන්න වේද පුතුමාට?
එහෙනම්
සතියක්
ප්‍රශ්නේ තියෙනවා, පිළිතුරු තිබෙනවා.
ඔයාලා පිළිතුරු දෙන්න පුළුවන්.
පිළිතුරු ඉදිරිපත් කරන්න.
එමෙතුමා අතුරු ප්‍රශ්න වලට මම මේ එමෙතුමාම යෝනි.
ඔයාලා පුතුමා ඉතුරු ටික අහන්න පුළුවන් නේ? ආණ්ඩු පක්ෂයේ සංවිධායක
ජනතාව දැනගන්න ඕනේ. ගරු නියෝජ්‍ය කතානායකතුමාට වෙන දවසක් දෙන්න
පුතුමා. ප්‍රශ්නේට උත්තර දෙන්න.
එහෙනම් සතියක් කල් දෙන්න.
හොඳයි. ගරු උදේ ප්‍රභාත් ගමන්බිලි මැතිතුමා,
මම ආනව ගරු නියෝජ්‍ය කතානායක
ග්‍රාමතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු මැතිතුමාගේ ඇසීමට
ඒ සඳහා සති දෙකක් කල් ඉල්ලලා තිබෙනවා.
අංක 5 ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මැතිතුමා, ගරු ශාන්ත ශිෂ්කන්ද රාජ, ගරු සයිඩ් අලි සහිර් මෞලානා මැතිතුමා,
ආයි ආස්ක් සර්,
යස් අධ්‍යාපන මැතිතුමාගේ ඇසීමට නියෝජ්‍යමතුමා
கௌரவ அலிசா மௌலானா அவர்களுடைய முதல் கேள்விக்கு பதில், ஆசிரியர் கல்லூரிகளில் ஆசிரிய பயிலுநர்களுக்கான பயிற்சிகள் நடத்தப்படுவதில்லை என்பதுடன் பயிற்சி இல்லாத ஆசிரியர்களுக்கு பயிற்சி அளிப்பதற்கு 2 வருட பாடநெறிகளுக்காக சேர்த்துக் கொள்ளப்படுவார்கள். 2 வருட பயிற்சியை பூர்த்தி செய்த ஆசிரியர்கள் 2008 டிசம்பர் மாதத்தில் குறிப்பிட்ட பாடசாலைகளுக்கு இணைத்துக் கொள்ளப்பட்டார்கள். பரீட்சை திணைக்களத்தினால் உரிய பரீட்சைகள் நடத்துவதினால் அவர்களுக்கு இறுதி பரீட்சை 2009 ஏப்ரல் மாதம் நடத்தப்பட்டது. இரண்டாவது கேள்விக்கு பதில் தெரியும், ஏற்றுக்கொள்ளப்படும். மூன்றாவது கேள்விக்கு பதில் தெரியாது. நான்காவது கேள்விக்கு பதில், பயிற்சி முடித்த பிறகு நடத்தப்படும் இறுதி வருட பரீட்சைக்காக கடந்த வருடம் பரீட்சை எழுதாத ஆசிரியர்களுக்கு சந்தர்ப்பம் வழங்கப்பட்டது. அதன்படி சில வேளைகளில் கடந்த வருடம் அந்த பரீட்சை எழுதாத ஒருவர் இருந்தால் அவருக்கு குறிப்பிட்ட பரீட்சைக்கு தோற்றுவதற்கு சந்தர்ப்பம் உண்டு. அடுத்த கேள்விக்கு பதில், ஆசிரியர் கல்லூரியின் இறுதி பரீட்சையை பூர்த்தி செய்தவர்களுக்கு மாத்திரம் ஆசிரியர் பயிற்சி சான்றிதழ் வழங்கப்படும். அச்சமயம் ஆசிரியர் கல்லூரி இறுதி பரீட்சைகளில் இரு பகுதிகளாக நடத்தப்பட்டது. முதலாம் வருட இறுதி பரீட்சை மற்றும் இரண்டாம் வருட இறுதி பரீட்சை என்று வகைகளாகும். பரீட்சை விதிமுறைகளுக்கு அமைய முதலாம் வருட பரீட்சைக்கு தோற்றி அதில் சித்தி அடைந்தாலும் இரண்டாம் வருட பரீட்சைக்கு தோற்றாமலே சித்தி பெறாமலோ இருப்பது. ஆசிரியர் பயிற்சி சான்றிதழ் நடைமுறையாகும் திகதியானது ஆசிரியர் கல்லூரிக்கு சேர்ந்த தினத்திலிருந்து 2 வருடங்கள் பூர்த்தியாவது. ஒரு மாதத்தின் முதலாம் திகதி என்றால் அத்தினத்தையும், அப்படி இல்லாவிட்டால் அடுத்த வரும் மாதத்தின் முதலாம் திகதி ஆகும். சித்தியடையாது அல்லது ஊன சித்தி பூர்த்தி செய்யும் விண்ணப்பதாரர் ஒருவர் சான்றிதழ் செல்லுபடியாகும் திகதி பரீட்சை நடத்திய வருடத்திற்கு பின்னர் வரும் ஜனவரி மாதம் முதலாம் திகதியாகும். அதன்படி ஒரே பரீட்சைக்கு தோற்றினாலும் உரிய வருடத்திற்கு விண்ணப்பதாரிகள் தொடர்பாக சித்தி பெற்று கொண்டமை காரணமாக பின்னர் பூர்த்தி செய்யும் முன்வரும் விண்ணப்பதாரர்களுக்கு சான்றிதழ் செல்லுபடியாகும் தேசிய கல்வியர் கல்லூரியின் மூலம் அங்கீகரிக்கப்பட்ட பெறுபேறு தீர்மானிக்கப்படும் விதிமுறை அடிப்படையில் மாற்றுவதற்கு வாய்ப்பு உண்டு. அடுத்த கேள்விக்கு பதில், தேசிய கல்வியர் கல்லூரியினால் ஏற்றுக்கொள்ளப்பட்ட பரீட்சை விதிமுறை மற்றும் பெறுபேறுகளை தீர்மானிக்கும் விதிமுறையின்படி மேற்கூறிய வேண்டுகோளை நிறைவேற்றுவதற்கு சந்தர்ப்பம் உண்டு. அடுத்த கேள்விக்கு பதில் உரித்தானது அல்ல.
Deputy Speaker, I have a supplementary question to ask. அமைச்சர் அவர்கள் முதலாவது ஆனாவிலே மூன்றாவது கேள்வி அது தெரியாது என்று சொன்னீர்கள். யுத்தம் உச்சகட்டத்தை அடைந்த காரணத்தினால் வன்னி மாவட்டத்திலிருந்து வெளியேற யாரும் அனுமதிக்கப்படவில்லை என்பதை நீங்கள் தெரியாது என்று சொன்னீர்கள். இது சர்வதேச ரீதியாக வன்னி மாவட்டத்தில் இருந்த பிரச்சினைகள், முள்ளிவாய்க்கால் இருந்த பிரச்சனை எல்லோருக்கும் தெரிந்த ஒரு விஷயம். குறிப்பாக பிரதி அமைச்சர் எங்களது அமைச்சர் ராதாகிருஷ்ணன் அவர்களுக்கு தெரியும் அந்த காலத்தில் நடந்த ஒரு நிலைமை. எனவே அந்த இதற்கு நீங்கள் இல்லை என்று சொன்னீர்கள். ஆன காரணத்தினால்தான் இந்த ஆசையைக்கு அந்த பரீட்சைகள் தோற்றுவிக்காமல் ஒரு சீனியர் சிரேஷ்ட ஆசிரியை கனிஷ்ட ஆசிரியையுடன் அவர் அந்த தோற்ற வேண்டி ஏற்பட்டது. அது ஒரு ஒரு அவரது ஒரு க்ரோஸ் வயலேஷன் ஆஃப் ஹியூமன் ரைட்ஸ். அதைத்தான் நான் இங்கு முன்வைக்கின்றேன். அதை நீங்கள் சற்று கவனித்து இதை பார்க்க வேண்டும்.
பதில் இருக்கின்றது. பரீட்சை நடத்தப்படும் இறுதி பரீட்சை கடந்த வருடம் பரீட்சை எழுதாத ஆசிரியர்களுக்கு சந்தர்ப்பம் வழங்கப்பட்டது. அப்படியானால் அவர்கள் வராவிட்டாலும் அவர்களுக்கு சந்தர்ப்பம் வழங்கப்பட்டது. அதன் மேலே சில வேளை கடந்த வருடம் அந்த பரீட்சை எழுதாத ஒருவர் இருந்தால் அவருக்கு குறிப்பிட்ட பரீட்சைக்கு தோற்றுவதற்கு சந்தர்ப்பம் உண்டு.
சொல்கின்றேன் என்றால் டிபியூட்டி ஸ்பீக்கர், அதாவது ஒரு சிரேஷ்ட ஆசிரியை கனிஷ்ட ஆசிரியர்களுடன் ஒரே கேள்வித்தாள், ஒரே நாளில், ஒரே அடிப்படையில் இவர்கள் தோற்றுகின்ற நேரத்திலே அது அவர்களது அடிப்படை உரிமைக்கு அது ஒரு இதாக இருக்கின்றது என்பதை நீங்கள்
கவனிக்க
வேண்டும்.
Our member question is very clear. There's an aggrieved party. Our deputy minister, that the question answer you had given is not a specific one for that particular case.
Yes.
I think that is what he's asked.
The situation, if you can promptly take some action, it will be very much appreciated, honorable minister.
Okay, thank you.
I will take necessary action and I will reply to again.
I think deputy minister, I think he deserves.
Thank you.
Honorable member needs to know specific clarification. Thank you. Devani Watia, Ankapa Garu, Indika Anuruddha Herath Mahatha. Prashne Asanawada? Vena Kawuruth? Gampili Methuma Asanawa? E Prashneta?
Sathi deka kal illana kathanayakathumani.
Hayawini Prashneta Garu Shanti Kriskandaraj sa. You are asking that question? You are...
ඒ ප්‍රශ්නය අසනවා
අති දෙකක් කල්ලිල්ලනවා
ටූවීක්ස් දයි ගරු නියෝජමතුමා
අපි ප්‍රශ්නාංක 3ට පිළිතුරු සූදානම් තියෙනවා වැදගත්ම ප්‍රශ්නයක් ඔබතුමා අවසර දෙනවා නම් කාලය තියෙන නිසා
දැන් දෙවෙනි වටේදී ඔබතුමාට පිළිතුරු දෙන්න පුළුවන්
වෙලාව තියෙන නිසා මේ
ගරු අතුරු ප්‍රශ්න වලින් ඇදීගෙන යන්න කිව්වොත්
බලන්න නෑ මම ඒතරම්ම අතුරු ප්‍රශ්න නෑ එක ප්‍රශ්නයක් විතරක් ඇත්තට
හොඳයි
ගරු කතානායකතුමනි තුන්වෙනි නලින් බණ්ඩාරමතුමා අසන ලද ප්‍රශ්නයට පිළිතුරු පරණ ප්‍රශ්නේ අහලා තියෙන්නේ සුලං බලය මගින් සූර්ය බලය මගින් විදුලි උත්පාදනය කිරීමේදී විදුලිය මිලදී ගැනීමේදී අනුගමන කරන ලබන ක්‍රමවේදය කුමක්ද කියන කාරණය 2015 වනතෙක් සූර්ය සහ සුලං විදුලි බලාගාර පෞද්ගලික අංශය මගින් ක්‍රියාත්මක කර ගැනීම කරවීම සම්මත විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් මගින් තමයි සිද්ධ වුණේ. ඒ කියන්නේ නිශ්චිත මිලක් තිබුණා. ෆීඩින් ටැරිෆ් කියලා අපි කිව්වේ. වර්තමානයේ සුලං විදුලි බලාගාර වලින් විදුලිය මිලදී ගැනීමේදී වඩාත් විවෘත විනිවිද භාවයෙන් යුතු තරඟකාරී ලංසු ක්‍රමයක් යටතේ ටෙන්ඩර් කැඳවීමකින් විදුලි ලබා ගැනීමට කටයුතු කරනවා. ඒ අනුව දැන්ටමත් අපි මෙගොට 20ක් සඳහා ලබාගෙන තියෙනවා. ඒ ක්‍රමයේ පළවෙනි වතාවට අපි පාවිච්චි කරලා ඉතාම සාර්ථකව 12/29ක් වගේ ඉතාම අඩු මිලක් ඒකකයකට ලබා ගන්න පුළුවන් වුණා. සූර්ය විදුලි බලාගාර මගින් මේ ක්‍රමයේ යටතේම ඉදිරියේදී ටෙන්ඩර් කැඳවීම කරනවා. ඊට අමතරව සුළු පරිමාණ ගෘහස්ත සහ ව්‍යාපාරික පාරිභෝගිකයන්ට පහසු සපයන්න සූර්ය බල සංග්‍රාමය කියන සුවිශේෂ වැඩසටහන යටතේ සූර්ය බල ශක්තිය මිලදී ගැනීම සිදු වෙනවා. එෙහිදී අපි විදුලි ඒකකයක් මිලදී ගැනීම සඳහා නිශ්චිත මිල ගාණක් නියම කරලා තියෙනවා. ඒ යටතේ අපි 2020 වෙනකොට මෙගොඩ් 200කුත් 2025 වෙනකොට සූර්ය බලෙන් මෙගොඩ් 1000කුත් මිලදී ගැනීමට අපේක්ෂා කරනවා. ඊළඟ ප්‍රශ්නය සූර්ය බලය සහ සුලං බලය ඇසුරෙන් උත්පාදනය කරන විදුලියේ තරංකාරී සහ විවෘත ටෙන්ඩර් පටිපාටියක් මගින් මිලදී ගැනීම සිදු කළ නොහැකිද යන්න අපි දැනටමත් ඒ ප්‍රතිපත්තිය ඉතාම අගය කරන ඒ ප්‍රතිපත්තිය අපි දැන් ආරම්භ කළ තියෙන ගරු නියෝජ කතානායකතුමනි ඉදිරියේදී අපි හැකි සෑම අවස්ථාවකම තරඟකාරී මිල ගණන් අනුවයි දෙන්නේ ඉස්සර වගේ යාළු මිත්‍රයන්ට ලයිසන් දෙන්නේ නැහැ අපි ඒ වගේම සූර්ය බලයෙන් සූර්ය බල ශක්ති උද්‍යාන සෝලර් පාක් සහ සූර්ය බල ශක්ති ඒ වගේම සුලං බල ශක්ති උද්‍යාන වින් පාක් කියන ලෝකේ ප්‍රකට ලෙස භාවිතාවන ක්‍රමවේද භාවිතා කිරීම වාසිදායකද කියන ප්‍රශ්නය ගරු මන්ත්‍රීතුමා අහලා තියෙනවා අපි එතුමාගේ අදහස පිළිගන්නවා ඒ අනුව සූර්ය බල උද්‍යාන සෝලර් පාක් සහ සූර්ය බල ශක්ති උද්‍යාන වින් පාක් කියන ලෝකේ ප්‍රකට ලෙස භාවිතාවන ක්‍රමවේද මගින් ඒ විදුලිය ලබා ගැනීමට අපේක්ෂා කරනවා එහිදී අපි සිදු කරන්නේ ඒ අදාළ භූමිය පාලනය කරන්නේ සුනිත්‍ය බල ශක්ති අධිකාරිය සස්ටේනබල් එනර්ජි ඔතොරිටි ඒ අවශ්‍ය මූලික පහසුකම් සියල්ලම අපි ලබා ගන්නවා පරිසරක අනුමැතිය සියල්ලම ලබා ගන්නවා ආයෝජකයා කරන්නේ එම භූමිය තුල සූර්ය බලය හෝ සුලම් බලයෙන් විදුලිය උත්පාදනය කරන විදුලිය එකක පිහිටවීම පමණයි මෙම ක්‍රියාපලවල යටතේ දැනට අපි සුලම් බලය සඳහා මන්නාරම මෙගවොට් 100ක් සුලම් බල උද්‍යානයක් ආරම්භ කරලා තියෙනවා ඒ වගේම සියඹලාණ්ඩුව ඇතිලිවැව ප්‍රදේශයේ මෙගවොට් 100ක සුලම් බල උද්‍යානයක් සඳහා අවශ්‍ය කටයුතු කෙරෙමින් තිබෙනවා ඒ සඳහා මූලික කැබිනට් අනුමැතියත් අපි දැන් ලබාගෙන තියෙනවා කරු කතානායක තුමනි.
දැයි
පළමු අතුරු ප්‍රශ්නය මම හිතන්නේ ඔබතුමා නිසිතුවන් දෙනවා විශේෂයෙන් දැන් ටෙන්ඩර් කමිටුවේ රටේ ඔබතුමා කිව්වා මෙගාවට් 10 2ක් ලබා දීලා තියෙනවා කියලා. නමුත් අපි දන්න විදිහට මේක වසරක් වගේ කාලයක් ගත වෙලා තියෙනවා තාම ඉදිකිරීම ආරම්භ වෙලා නැහැ. නමුත් සාමාන්‍ය මෙගාවට් 10ක විදුලි බලාගාරයක් අවසන් කරන්න ඒ කර්ම ඉදිකිරීම අවසන් කරන්න මාස 8කින් 9කින් පුළුවන්. ඒ නිසා මේ ඔබතුමා පිළිගන්නවද මේ ටෙන්ඩර් කමිටු ප්‍රමාදයක් වෙලා දිනවා ඔබතුමාලට බැරිද සාධාරණ නිශ්චිත මුදලක් නියම කරලා විශාල මුදල් ඒකකයක් නෙමෙයි සාධාරණ මුදලකට මේ ක්‍රමය ඉක්මන් කරන්න වැඩ පිළිලක් සකස් කරන්න.
ගරු මන්ත්‍රීතුමනි ඉතාම වැදගත් කරුණක්. අපි මේ ප්‍රතිපත්තිය කුමක්ද කියන කාරණය ගැන දීර්ඝ වාද විවාද තිබුණා. දැන් මේ වන විට ප්‍රතිපත්තිය ඉතාම පැහැදිලි තැනකට අවිල්ල තියෙනවා. අපි විශ්වාස කරනවා ටෙන්ඩර් කාර්යපටිපාටිය ඉක්මනට කරගන්න පුළුවන් යාන්ත්‍රණය දැන් සකස් වෙලා තියෙනවා කියලා. අපි සුලං බලයෙන් මෙගවොට් 10 බැගින් වූ බලාගාර දෙකක් චුනකම් ප්‍රදේශයේ අපි ටෙන්ඩර් කළා. ඉතාම හොඳ මිලක් ලැබුණා. මැයි මාසේ ටෙන්ඩරේ නිකුත් කරේ. දැන් ඒ අර පරාජයටපත් වූ ටෙන්ඩර් කරුවන් විසින් කරන අභියාචනා ක්‍රියාදාමය තමයි දැන් සිද්ධ වෙන්නේ ගරු මන්ත්‍රීතුමනි. ඒක නීතියේ තියෙන අයිතියක්. නමුත් ඒ ක්‍රියාවලිය තව සති කිහිපකින් අවසන් වෙන්න ඕනේ. එතන ඉඳලා ඉක්මනින්ම මේ සුලං බලාගාර දෙක ආරම්භ වෙනවා. ඒ වගේම සූර්ය බලාගාර සම්බන්ධව දැනට අපි ටෙන්ඩර් කළා නැහැ.
පළවෙනි ටෙන්ඩර එන්නේ තව මාස 3කින් පමණ කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා ඒ මූලික කටයුතු සඳහා ඉන්පසු අපි විශ්වාස කරනවා මේ ක්‍රමවේදී ආරම්භ කරාම ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා ඒ වගේම මෙගවොට් 1 බැගින් වූ බලාගාර 60ක් ලංකාව පුරාම අපි හදනවා එහෙදී අපි ක්‍රමවේදය බොහොම සරල කරලා තියෙනවා දැන් සාමාන්‍ය ටෙන්ඩර් කරපටි පාටියට විශාල මේ කාලයක් ගත වෙනවා පිළිගන්නවා මේ මෙගවොට් 1 බැගින් වූ බලාගාර 60 සඳහා වූ කාර්යපටි පාටිය ඉතාම සරල කරලා
තියෙනවා මගේ ඊළඟ අතුරු ප්‍රශ්නය ඔබතුමා කිව්වා මෙගවොට් 100ක විදුලි බල සූර්ය බලාගාර සූර්ය පාක් එකක් සෝලර් පාක් එකක් මන්නාරම යෝජනාවල දිනන කියලා නමුත් අපි දන්න මේ කාලයක් ඉඳන් කතා වෙනවා නමුත් මේක භූමියේ ඉදිව කරන දවස පිළිබඳව අපිට තාම හරි අදහසක් නැහැ මේ මුදල් කොහෙන්ද ලැබෙන්නේ මේ සඳහා රජය විසින් මහා බැංකුව විසින් මේ ගැරන්ටි එක ඉෂූ කරනවද මේකේ වර්තමාන ඇත්ත තත්ත්වය ඔබතුමාට කියන්න පුළුවන්ද කොයි කාලෙද මේක පටන් ගන්න පුළුවන් කියන කාරණේ
මන්ත්‍රීතුමනි මේ වෙනකොට භූමියේ ප්‍රොජෙක්ට් ඔෆිස් පටන් ගන්න තියෙනවා අවශ්‍ය සෑම කටයුතුමක අවසන් කළා තියෙනවා මුල් අවස්ථාවේදී ලෝක බැංකුව අපිට ආධාර ලබා දෙන්න සූදානම් හිටියා නමුත් ආසියානු සංහතර බැංකුව ඊට වඩා සහනදායි ක්‍රමයකට තේ ණය ලබා දෙන්න ඉදිරිපත් වෙච්ච නිසා ලෝක බැංකුව එතනින් ඉවත් වුණා ආසියානු සංහතර බැංකුවේ මුදල් සමග මේ ව්‍යාපෘතිය කරන්න අපි බලාපොරොත්තු අපි අනිවාර්යයෙන්ම කරනවා ඒ කරන්න අවශ්‍ය කරන සූදානම් තියෙනවා ප්‍රමාදයක් තියෙන බව පිළිගන්න
මගේ අවසාන අතුරු ප්‍රශ්නය ඔබතුමා දන්නවා සුනිත් බලශක්ති අධිකාරිය විසින් පහුගිය කාලේ මෙගවොට් 5ට වඩා අඩු විදුලි බලාගාර සඳහා ඇප්ලිකේෂන් කෝල් කරා ඇප්ලිකේෂන් 600ක් විතර ඉදිරිපත් කරලා තියෙනවා මේකට මෙගවොට් එකකට මම මතකෙට රුපියල් 1,50,000ක් හෝ 1,75,000ක් වගේ මුදලක් අය කරා එතකොට මේ මෙන්න මේ ඉල්ලුම් කරුවන්ට මොකද්ද වෙන්නේ මේ අයලගේ මුදල් ආපහු ලබා දෙනවද මොකද්ද මේ ක්‍රමවේදය තුළට මේ කොට කල්පිතිය සම්බන්ධ කරගන්නේ කියලා ඔබතුමාට කියන්න පුළුවන්ද
ඒ ඉල්ලුම් කරුවන් 600ක් දෙන අතරින් 60 දෙනෙකුට අවස්ථාව තියෙනවා මෙගවොට් එක බැගින් වූ බලාගාර 60 සඳහා ඉදිරිපත් වෙන්නේ. ඒ වගේ අපි ඉදිරියේදී තවත් මෙවැනි සූර්ය බලය සහ සුළං බලය පිළිබඳව යම් ආකාරයක විනිවිද භාවයෙන් යුතු ඒ වගේම වේගවත් ටෙන්ඩර් කාර්යපරිපාටියක් අපි අනුගමනය කරනවා. ඒ නිසා එම සියලුම අයදුම් කරුවන්ටත් අපේ මේ ක්‍රියාදාමයට දායක වෙලා ඔවුන්ගේ ධනය සහ ඒ විශේෂත්වය අපේ රටට දායාද කරන්න අවස්ථාව තියෙනවා. අපි විශ්වාස කරනවා මේ රටේ ලෝකෙම අනාගතයේ සූර්ය බලය අපේ රටේ අනාගත රඳාපවතින සූර්ය බලය වගේම බලශක්ති සුරක්ෂිතතාවය පිළිබඳව සලකනකොට මේ සූර්ය බලය සහ සුළං බලය පිළිබඳ කාරණාවල අපි විශාල තැනක් දෙනවා. ඒ වගේම මේ අයවැයනුත් අපි විශාල සහන ලැබලා දීලා තියෙනවා ගරු නියෝජක කතානායකතුමනි. ඒ වගේම මේ පාර්ලිමේන්තුවත් ඔබතුමාගේ දරු කතානායකතුමාගේ ආශිර්වාදය ඇතුව මේ පාර්ලිමේන්තුවත් මෙගවොට් 1.5ක වතුර මත පාවන කියන්නේ සූර්ය බල පද්ධතියක් මගින් සවිගන්වීමට අපි කටයුතු කරනවා. අපේ පාර්ලිමේන්තුවත් හරිත පාර්ලිමේන්තුවක් බවට පත් වෙනවා කියන කාරණේ කියන්න කැමතියි.
දැයි බොහොම ස්තුති අපේ නියෝජනතුමා ඒ කියන්නේ විශේෂ උනන්දුවක් දක්වනවා පාර්ලිමේන්තුවේ කරන් බිල වැඩි වෙලා තිනෝ ඒ නිසා ඔබතුමාගේ ඒ සහයෝගයෙන් මේකේ එනවුරුදු වෙනකොට කරන් බිල 70%ක් විතර අඩු වෙයි කියලා අපි විශ්වාස කරනවා මේ එසේ ඒ සහයෝගය අපි අගය කරනවා නියෝජනතුමා දැන් අද දවසේ ඊළඟ කටයුතු වෙලා තියෙන්නේ පාර්ලිමේන්තු ස්ථාවනියෝග අංක 23-2 යටතේ පක්ෂ නායක ආණ්ඩු දිසානායක මැතිතුමාගේ අවස්ථාව
කරු නියෝජ්‍ය කතානායකතුමනි මෙම අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බෙහින් විශ්සුතිවන්ත වෙනවා පිළිතුරු ලබා දෙන්නේ කවුද දන්නේ සභානායකතුමා
නියෝජ්‍ය ඇමතිතුමා විදේශගතව නිසා සම්පූර්ණ පිළිතුරක් එවලා තිනෝ ඔබතුමාට ඉදිරිපත් කරන්න
නියෝජ්‍ය ඇමතිතුමා විදේශගත නිසා
ඔව්
එතන ඇමතිතුමා
මේක ජනාධිපතිතුමාගේ අමාත්‍යංශය
ආ ජනාධිපතිතුමා අමාත්‍යංශය ඔරයිට් ගරු නියෝජ්‍ය කතානායකතුමනි රජරට ප්‍රදේශයේ මහකන්නේ ගොවිතැන් වෙනුවෙන් මහවැලි ජලය නිකුත් නොකිරීම හේතුවෙන් පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. අනුරාධපුරයේ පොළොන්නරුව කේන්ද්‍ර කරගත් රජරට කලාපය සැලකෙන්නේ මූලිකවම ගොවිතැන ජීවිකාව කරගන්නා ජනතාවක් වාසය කරන ප්‍රදේශයක් ලෙසයි. මෙම ප්‍රදේශයේ වැව් පද්ධතිය මගින් සම්පාදනය කරන වාරි කර්මාන්තය මගින් කුඹුරු සඳහා ජලය ලබා ගනිමින් සියවස් ගණනාවක් පුරා ඔවුන් විසින් ගොවිතැන් කර තිබෙනවා. එහෙත් මේ වන විට ආණ්ඩුවේ අමාත්‍යංශ අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති වීම හේතුවෙන් ගරු කතානායකතුමනි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ සම්බන්ධීකරණය හැදෙන්නේ සමහර වතුර විදුලි බලය සඳහා උපයෝග කරගන්නවා. සමහර වාරි මාර්ග මහවැලි අමාත්‍යංශ ඇතුළත්ව තිබෙනවා. සමහර වාරි මාර්ග දෙපාර්තමේන්තුවට ඇතුළත්ව තිබෙනවා. එනිසා මේ අමාත්‍යංශ අතර නිසි සම්බන්ධීකරණයකින් පසුව තමයි මේ වැඩ කටයුතු කරන්න ඕන. නමුත් මේ නිසි සම්බන්ධීකරණයක් නොමැතිවීම හේතුවෙන් මෙවර මහකන්නට අදාළ ජලය මේ වනතෙක් නිකුත් කිරීමට පියවරගෙන නැහැ. එහෙත් ගොවීන්ට අනුව මාදුරුවාවය 70%ක්ද, පරාක්‍රම සමුද්‍රයේ 70%ක්ද, මින්නේරිය 70%ක්ද, ගිරිතලේ 50%ක්ද, රාජංගනේ 50%ක්ද, කලාවැව 50%ක්ද, කන්තලේ 50%ක්ද, කවුඩුල්ල 30%ක්ද වශයෙන් වැව්වල ජලාශ ධාරතාවන් පවතිනවා. කවුඩුල්ල හා කන්තලේ වැව්වල ජලය නිකුත් කරනුයේද මින්නේරිය වැව් මගින්. එහෙත් මෙතෙක් එයින් එම වැව්වලට ජලය නිකුත් කරන්නේ අඩුම තරම් වැව්වලටවත් වතුර නිකුත් කරලා නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වෙනකොටත් අපි ගොවිතැන් කටයුතු පටන් ගත්තේ නැත්නම් එන මහා කන්නය අඩුම තරමේ අපි නොවැම්බර් අග වෙනකොටවත් වගා කරේ නැත්නම් අපට අස්වැන්න නෙලඳ සිද්ධ වෙන්නේ මාර්තු මාසේ පහු වෙලා. මාර්තු මාසය කියන්නේ නැවත වැසි කාල පරිච්ඡේදය. ඒතර අස්වැන්න අනිවාර්යයෙන්ම වැස්සට අහු වෙනවා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පිළිබඳ මේ පාර්ලිමේන්තුවේ අවධානය යොමු යුතුයි. සාමාන්‍යයෙන් සිදුවන්නේ ගොවීන්ට අදාළ කන්නේ වගා කටයුතු ආරම්භ කිරීම සඳහා වැව්වල පවතන ජලය නිකුත් කර ඉතිරිය මහවැලි ජලය මගින් සම්පාදනය කිරීම. එහෙත් මෙවර මහවැලි අධිකාරිය විසින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ජලය ලබා දෙන බවට මෙතෙක් පොරොන්දු වී නොමැති බව. ඒ නිසාම තමන්ගේ වගාවන්ට ජලය ලබා ගත නොහැකි තත්ත්වයක් බවට පත් වී තිබෙනවා. මොකද වැව් පද්ධතිය වාරිමාර්ග අමාත්‍යාංශය පාලනය කරාට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මෙහි මධ්‍ය කඳුකරයේ තියෙන ජලාශවලින් මේ වැව්වලට වතුර නිදහස් කරන්න ඕන. ඉතින් තාමත් මධ්‍ය කඳුකරයේ ජලාශ විසින් මේ පහළ තියෙන වැව්වලට වතුර නිකුත් කරන්න නැහැ. ඔබතුමත් දන්නවා මේ දඹුල්ලේ මොකද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. එහෙත් අද වගා කරන්න බැරි තත්ත්වයක් මතුවලා තිබෙනවා. මහවැලි ව්‍යාපාරය ආරම්භ කිරීමේදී මෙහි ප්‍රධානම මුඛ්‍යම පරමාර්ථය බවට පත් වුණේ කුසිකර්මාන්තයට ප්‍රමුඛතාවය ලබා දෙන බව පැවසුණත් මේ වන විට පෙනී යන්නේ කුසිකර්මාන්තයට වඩා වෙනත් ප්‍රමුඛතාවයන් ඇති බවයි. වගා කන්නට අදාළ නිශ්චිත කාල සීමාවක් තිබෙනවා. එවැනි තත්ත්වයක් යටතේ විවිධ උවමනාවන් අනුව හිතුවක්කාර ලෙස ගොවින්ගේ වගා කාල සීමාව ඉක්මිය නොහැකි. කල්පසු වී ගිය පසු වගා කටයුතු කිරීමෙන් අස්වැන්න අඩුවීමත් කෘමි හා රෝගී තත්ත්වයන් බහුල වීම නිසා විනාශ වීම යාම සිදුවනවා. මොකද මේ පාරම්පරික වෙන කන්න, ඒ කන්නට අදාළ ඒ කන්න පහු වුණොත් ඔබතුමා දන්නවා මොකද්ද වෙන්නේ කියලා. කන්න පහු වුණොත් කෘමි උවදුරු වෙනවා, විනාශයටපත් වෙනවා, වර්ෂ අස්වැන්නල කාලට වර්ෂා වෙනවා. ඒ නිසා විවිධ දුෂ්කරතාවෙන් පහු වෙනවා. ඒ නිසා අපි සාමාන්‍ය අපි සම්ප්‍රදායික ගොවියවත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි කන්න පහු වෙන්න දෙන්නේ නැහැ. කන්න පහු වෙලා වගා කරනවා කියන්නේ ඒක නිකන් අත්තරන ගොවිතැනක් බවට තමයි පත් වෙන්නේ. ඒ නිසා සැප්තැම්බර් ඔක්තෝබර් වන විට ආණ්ඩුව මහ කන්‍ය අදාළ ජල සම්පාදන කටයුතු පූර්වෙන් සූදානම් කළ යුතුව තිබුණා. එහෙත් ආණ්ඩුවට එවැනි සූදානම් තිබුවව පෙනෙන්න තිබුණේ නැහැ. කන්නේට අදාළ වගා කටයුතු සිදු කිරීමට නොහැකි වීම නිසා මෙම ප්‍රදේශවල ගෝ ජනතාව අතර මහත් නොසන්සුන්තාවයක් වර්ධනය වීම පවතිනවා. මෙම තත්ත්වය තුළ පහත ගැටලුවට ඇමතුමා පිළිතුරු දෙනවා ඇතයි මා බලාපොරොත්තු වෙනවා. මහා කන්නයට අදාළ ජලය වගා බිම් සඳහා නිකුත් කිරීමට මෙතෙක් පියවරගෙන නොමැත්තේ ඇයි? කන්නයට අදාළ කාල සීමාව පසු වීමෙන් වගාව හානි වීමට ඇති බව ඉඩ ඇති බවත් අස්වැන්න අඩු විය හැකි බවත් දන්නේද? වගා කල නොහැකි වීම නිසා ගොවින්ට සිදුවන ආර්ථික අලාභය සම්බන්ධයෙන් ආණ්ඩුව වගකීම් ලබන්නේද? ජලය නිකුත් කරනු ලබන කාල සීමාවන් ප්‍රකාශයට පත් කරනු ලබන්නේද? මොකද ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පළාත්වල ජනතාවගේ ප්‍රධානම ආදාය මාර්ග ජීවිකාව කුසිකර්මාන්තය එක කන්න ඔවුන්ට අත්තරනවා කියලා කියන උන්ගේ මුළු ජීවිතාවම විශාල අර්බුදයකට ලක් වෙනවා. එනිසා ඔබතුමාලගේ ඉල්ලා හිටින්නේ ඉක්මනින්ම මේක විශේෂයෙන්ම මහකන්නේ. මහකන්නේ තමයි ඔවුන්ගේ ටිකක් අස්වැන්න වැඩියෙන් ඉන්න යල් කන්නේට වඩා මහකන්නේත් අද ජලය නිකුත් කරගන්නේ නැත්නම් යල් කන්නේට කුමක් වේවිද? එනිසා ඔබතුමාලගේ ඉල්ලා හිටින්න ඉතා ඉක්මනින් මේ පිළිවන් සැලකිල්ලක් කරලා මේ අන්තර් වාරිමාර්ග කමිටුව කැඳවලා ඒ කමිටුවේ නිර්දේශයක් කරගෙන ඉක්මනින්ම ගොවි ජනතාවට ගොවිතැන් කිරීම සඳහා වතුර නිදහස් කරන්න කියන ඉල්ලීම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි කරන්න තිබෙන්නේ.
ගරු ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අනුර කුමාර් දිසානායක මන්ත්‍රීතුමාගේ 23-2 යටතේ අහන ලද ප්‍රශ්න කීපයට පිළිතුරු මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් එතුමාගේ දැනගැනීමට ඉදිරිපත් කරන්න මා වෙත ඉදිරිපත් කර තිබෙනවා. එතුමා අහනවා, පළමුවෙන්ම මහකන්නේට අදාළ ජලය වගාබීම් සඳහා නිකුත් කිරීමට මෙතෙක් පියවරගෙන නොමැත්තේ ඇයි කියලා. සාමාන්‍ය මහකන්නේක 100%ක වීවගාවක් සඳහා ජල අවශ්‍යතාවය වන්නේ අක්කර අඩි 18 ලක්ෂයක්. ඒත් 2016-2017 මහකන්නේ මේ වන විට මහවැලි පද්ධතිය ඇති ගබඩා ජල ධාරිතාව අක්කර අඩි 540,000ක් පමණ වන අතර එය ප්‍රතිශතයක් වශයෙන් 30%. මහකන්නේ ආරම්භයේ සඳහා අවම වශයෙන් මහවැලි පද්ධතියේ 45%ක ධාරිතාවක්වත් ගබඩා විය යුතු වෙනවා. ඊට සමගාමීව වාරි බිම්වලද මෝසම් වර්ෂාව මගින්ද සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබිය යුතු වෙනවා. ඒත් 2016 ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල සාමාන්‍ය මහකන්‍යක් ලෙස අපේක්ෂිත වර්ෂාපතනයක් නොලැබුණු නිසා පවතින වියලි කාලගුණික තත්ත්වයේ යටතේ අපේක්ෂා කරන ජල ගලණයෙන් කොත්මලේ ජලාශයට ලැබී තිබුණේ 35% ප්‍රමාණයක් සහ පොල්ගොල්ල ජලාශයට 45% ප්‍රමාණයක් විතරයි. මේ හේතුව නිසා 2016-2017 මහකන්‍යය තුල දැනට ජලාශවල ගබඩා වී ඇති ජලධාරීතාව ආශ්‍රිතව අවම වශයෙන් 50%ක් හෝ වගා කිරීමට ජලය ප්‍රමාණවත් නොවන බැවින් යම් ප්‍රතිශතයක් පමණක් වගා කළ හැකි වාරි ව්‍යාපාර තෝරා ගැනීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා. ඒ අනුව දෙසැම්බර් මාසේ 5 වැනි දින සිට ජලය නිකුත් කිරීමටද එතෙක් පවතින වර්ෂාවෙන් හැකි පරිදි බිම් සකසා ගැනීමටද මේ වෙන විටත් අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා. 2016 දෙසැම්බර් 1 වැනි දින වන විට පහත සඳහන් ප්‍රධාන ජලාශවල මලධාරීතාව හැරුණුකොට භාවිතයට ගත හැකි ජල ප්‍රමාණය මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා. මාදුරුවේ 13%, ගිරිතලයේ 30%, රාජාංගනයේ 44%, කවුඩුල්ල 14%, මින්නේරිය 65%, පරාක්‍රම සමුද්‍රය 43%, කන්තරේ 28%, සහ කලාවැව 69%. කන්නේට අදාළ කාල සීමාව පසු වීමෙන් වගාව හානියට ඉඩ ඇති බවත් අස්සන්න අඩුවිය හැකි බවත් දන්නේද කියලා අහලා තියෙනවා. 2016-2017 මහකන්නය අපේක්ෂිත වර්ෂාපතනයක් දිවයිනේ ජලාශාශ්‍රිත ප්‍රදේශවලට හෝ ප්‍රමාණවත් වර්ෂාපතනයක් වාරිබිම්වලට හෝ නොලැබුණ විශේෂිත කන්නයක්. මෙවැනි අවස්ථාවලදී වගා කන්නයට ප්‍රමාද කිරීම සාමාන්‍යයෙන් සිදු කරන ලබන අතර එහිදී ඇතිවන ප්‍රමාදයේ වළකා ගැනීම සඳහා මාස 3ක් වැනි අඩු මස් වී ප්‍රභේද නිර්දේශ කරනු ලබනවා. ඊළඟට ඔබතුමා අහනවා වගා කළ නොහැකි වීම නිසා ගොවීන්ට සිදුවන ආර්ථික ලාභයේ සම්බන්ධයෙන් ආණ්ඩුව වග කියනු ලබන්නේද කියලා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කරන ලද පරිදි ඉදිරි සතිය තුල බෙංගාල බොක්ක ප්‍රදේශයේ ආශ්‍රිතව ඇතිවන කාලගුණික තත්ත්වයන්ට අනුව අපේක්ෂිත වර්තාව ලදහොත් විශේෂිත ජලකළමනාකරණ රැස්වීමේදී එකඟ වූ පරිදි වගා කළ හැකිවනු ඇති බැවින් දැනට මෙවැනි තත්ත්වයක් මතු නොවේ යයි උපකල්පනය කළ හැකි. ජලය නිකුත් කරනු ලබනු කාල සීමාවන් ප්‍රකාශයට පත් කරනු ලබන්නේ කවදාද කියලත් අහලා තියෙනවා. 2016-2017 මාස කන්නේ සඳහා ජලය නිකුත් කරනු ලබන කාල සීමාවන් 2016 නොවැම්බර් 25 වැනි දින පවත්වන ලද විශේෂ ජල කළමනාකරණ රැස්වීමෙන් පසුව මේ වෙන විටත් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. එම ජලය නිකුත් කිරීම සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් එදින කරන ලද පුරෝකථන ආශ්‍රිතව සිදු කරන ලද දත්ත වගුව ඔබතුමාගේ දැනගැනීම සඳහා මම දැන් සභාගත කරමි. මේක තමයි ඔබතුමා විසින් අහපු ප්‍රශ්න කීපයට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය
බොහොම පැහැදිලි
ඉදිරිපත් කළ තියෙන පිළිතුර.
ඒ වෙලාව හරි 10 වෙලා.
මට තේරෙනවා. ඒකෙන් දැන් එක තමයි ඔබතුමාත් දන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමා අපේ වගාවන් තිබෙනවා ඒ අවශ්‍ය වෙන මුළු ජල ධාරිතාවම පුරවා ගසු පසු අස්කන්නය ආරම්භ කිරීම. හැබැයි අපි බොහෝ අවස්ථාවල දැකලා තිබෙනවා කරලා තිබෙනවා අපේක්ෂිත වර්ෂාව පිළිබඳ ඉලක්ක කොට ගනිමින් වතුර නිදහස් කිරීම. සාමාන්‍යයෙන් උතුරු මැද පළාතට මෝසම් වර්ෂාව පටන් ගන්නවා ඔක්තෝබර් මැද භාගයේ වෙනකොට. ඒ නිසා ඒ ස්වභාවික වර්ෂාව ස්වභාවික වැටෙන වර්ෂාවෙන් පළවෙනි හීය හාලා දෙවෙනි හීය හාලා වැඩ කටයුතු පටන් ගන්නවා. හැබැයි තමුන්නාන්සල ඇතුළ දෙන්න ඕන පළවෙනි වතුර මුරේ හැරවීම සඳහා කාලයක් දෙන්න ඕන. එහෙම කාලයක් නොදී වර්ෂාවෙන් වගාව කරන්න ගොවීන් පෙළඹෙන්නේ නැහැ. දැන් සිදුවලා තිබෙන දේ තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි නිශ්චිත පරිදි ජලාශවලින් වතුර නිකුත් කරන දිනයක් කලින් ප්‍රකාශයට පත් කිරීම නොමැති වීම මේ වර්ෂාවෙන්
නොවැම්බර් 25 ඇස්සීමක් තිබ්බා කියවනේ.
ඒ නිසා දැන් පමා වෙලා තීරණ අරන් තියෙන්නේ. දැන් ප්‍රශ්නේ මතුල. ආණ්ඩුව කියන්නේ පමා වෙලා තීරණ ගන්න නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ඔබතුමාගේ ප්‍රශ්නේ පැහැදිලි
කරලා කළ යුතුව තිබෙනවා.
කාලෝචිත ප්‍රශ්නයක් ඇසුවේ ඒ වගේම නොවැම්බර් 25 රැස්වීමත් කියලා ජල කළමනාකරණය පිළිබඳව ඔබතුමා වාර්තාවක් කරා දැන්.
ඊපස්සේ ඉඳ රැස්වීමේදී තීරණය කළා ඒක දැනටමත් දැනුම් දීලා තිබෙනවා.
ඒක හොඳයි බොහොම ස්තුතියි. ප්‍රධාන කටයුතු ආරම්භ කිරීම ඔව් ගරු දිසානායකතුමා ඔව් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අවුරුදු ගණනාවක් සිටින නිසා බොහොම හදවතට සමීප ප්‍රශ්නයක්
ඔව් මම ගරු නියෝජ්‍ය කතානායකතුමනි කොළඹ ඔබටත් එහෙම ලැබීවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මම මේ කතා කරන්න හැදුවේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඊයේ මා මේ පාර්ලිමේන්තුවේ හවස් භාගයේ නිශ්චිත ප්‍රශ්නයක් ඇහුවා පොලිස් ප්‍රතිවරයාට ඩිල්සාන් ඩිසාන් ගුණසේකර යන අය අත්අඩංගුවට ගැනීමට එපා කියලා සර් කෙනෙක් නියෝගය දෙනවා එතකොට ඒක මාධ්‍ය හරහා ප්‍රකාශයට පත් වුණා. දැන් මේ පාර්ලිමේන්තුවට දැනගන්න අයිතියක් තියෙනවා මේ ඩිල්සාන් වික්‍රමාර්ථ ගුණසේකර කියන ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ඊයේ මේ ගැන ගරු ජනාධිපතිතුමා අදහස්
කළා. මේක ප්‍රකාශ කළා. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මොහු හිටපු බස්නායක නිලමේ පහුගිය පාලනේ ඉහළම පවුල්වල ඥාතියෙක් ඒ විතරක් නෙවෙයි කණිතෙල් කණිජ වැලි නීතිගත සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකරයා සභාපතිවරයාට කටයුතු කරා ඒ පිළිබඳව චෝදනා ගණනාවක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ
පත් කළා
ඒ කෙනෙක් අත්අඩංගුවට ගන්න එපයි කියලා ඒ නියෝග දුන්නේ ඇමතිද මා විශ්වාස කරනවා පොලිස් ප්‍රතිවරයාට ඉන්න සර් ඇමති වෙන්න ඕන එහෙම නැත්නම් අගමැති වෙන්න ඕන
දැන් මේක
ඒ නිසා පොලිස් භාර ඇමතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියන්න ඕන මේ පොලිස් ප්‍රතිවරයාට නියෝග දුන්න සර් කවුද කියලා මෙවැනි අත්අඩංගුවට ගැනීමක් කරන්න එපයි කියලා
ගරු නියෝජක තානායකතුමනි මේක මේක මෙතුමාගේ අර්ථ නිරූපණය එතුමාගේ අර්ථ නිරූපණය ඒක ඒක හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන්
හොඳයි
මේ අර්ථ නිරූපණය පදනම් කරගෙන
මේක ඊයේත්
චෝදනා කරන්න බෑ එතුමාගේ අර්ථ නිරූපණය ඒක
හොඳයි මේ
සර් කිව්වා පාසලේ ගුරුතුමා වෙන්නත් පුළුවන්
හොඳයි ප්‍රධාන කටයුතු ආරම්භ කිරීමට අද විසර්ජන පනත් කෙටුම්පත 217 කාරක සභා අවස්ථාවට පරිවර්තනය කිරීම කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය ශිෂ්‍යංක 149 295 297 සිට 303 දක්වාත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය ශිෂ්‍යංක 158 ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය ශිෂ්‍යංක 199 සහ 289 කාර්ක සභා අවස්ථාව කපහැරීමේ යෝජනාව ගරු සුනිල් හඳුනිති මෙතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2017 විසර්ජන පනත් කෙටුම්පතෙහි කාර්ක සභා අවස්ථාවේ අද දින විවාදයට ගැනන අමාත්‍යංශ ආයවා යටතේ ඇති අනිකුත් දෙපාර්තමේන්තු ආයතන වලින් අදාළ අංක 149 295 297 298 299 300 301 302 303 158 199 289 දරණ වැය ශීර්ෂයන්ගෙන් සම්ප්‍රදානුකූලව එක් එක් වැඩසටහන්නි සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයි මම යෝජනා කරමි.
ගරු හඳුනිති මෙතුමාගේ විවාදය
ගරු නියෝජ්‍ය කතානායකතුමනි සභාපතිතුමනි විශේෂයෙන්ම මේ වැදගත්ම අමාත්‍යංශ පිළිබඳ විවාදයේදී මට පේනවා ප්‍රාථමික කර්මාන්ත සංවර්ධන අමාත්‍යතුමත් ඒ වගේම ව්‍යවසාය අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍යතුමත් සභාවේ රැඳී ඉන්නවා. නමුත් මේ කර්මාන්ත අමාත්‍යංශය ගැන නම් රිෂාඩ් බදුර්දීන් ගරු ඇමතිතුමා පේන තෙක්මානික නැහැ. මම විශ්වාස කරනවා මේ විවාදයේ අතරතුරවත් එයි කියලා. තුමුණ වැඩ වැඩි ගොඩක් ඒකයි. මේ එක වැඩක් ගැන තමයි කියන්න යන්නේ. ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම මම කර්මාන්ත අමාත්‍යංශය ගැනම තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතන අපි මෑත කාලේ වැඩිපුරම සාකච්ඡා කරපු මාතෘකාවක් තමයි මේ බැඳුම් කර ගනුදෙනුව. බැඳුම් කර ගනුදෙනුව නිසා මූල්‍ය ශේෂ්ත්‍රයේ වෙච්ච බිලියන ගානක පාඩුව. හැබැයි ඒ වගේම අපි පහුගිය කාලේ සාකච්ඡා කළා කතා කළා මේ ගොවි ජනතාවගේ වී ටික විකුණ ගන්න විදියක් නැහැ කියලා. සහල් ටික විකුණ ගන්න විදියක් නැහැ. වී ගෙනල්ලා ගොවියෝ පාරේ තියාගෙන හිටියා. නමුත් මම අද කතා කරනවා මේ බැඳුම් කර වංචාව තරම්ම රටට මූල්‍ය පාඩුවක් සිද්ධ කරපු මහා දැවැන්ත සහල් ගනුදෙනුවක් තියෙන. වී ගොවියන්ට වී ටික විකුණ ගන්න වැරුව රටේ පාරවල් වල තියාගෙන ඉඳද්දී අද කර්මාන්ත අමාත්‍යංශයේ කලින් සම්පකාර අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශයට තිබිච්ච ලංකා සතොස විසින් ගොවියන්ගෙන් මී මිලදී ගන්නා වෙනුවට ඉතාම අත්නෝමතික විදියට අතරම මේ සමහර වෙලාවට සතොසත් නෙමේ මේකට වග කියන්න ඕන. මුදල් අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලය විසින් ගත්ත තීන්දුව తీරන නිසා ලංකාවට ගෙන්නපු හාල් ප්‍රමාණයක් තියෙනවා. දැනටත් මේ දැනට ගිහිල්ලා බැලුවත් ගුදම් වල තියෙනවා කන්ටේනර් ගණනාවක් ඒ ගෙන්නපු හාල්. විශේෂයෙන්ම 2014 සහ 2015 අවුරුදු දෙකේදී දේශීය නිෂ්පාදනය කරන හාල් මෙට්‍රික් ටොන් 46698ක් ලංකා සතුසර ගන්නකොට ලංකාවට ගෙන්නලා තියෙන ප්‍රමාණය භාණ්ඩාගාරයේ ඍජු උපදෙස් මත විදේශීය වෙළඳපොළ මිලදී අරගෙන තියෙන මෙට්‍රික් ටොන් 152255ක් ඊට අමතරව ඍජුව ලංකා සතුසර විසින් ණයවරලි පිමගින් ලිපියක් මගින් විදේශීය වෙළඳපොළ ගාන්තිය තමයි මෙට්‍රික් ටොන් 1049ක් පසුගෙවුම් පදනම යටතේ මෙට්‍රික් ටොන් 29262ක් ආනයනික හාල් වෙළඳපොළෙන් අරගෙන තියෙන සතුස මෙට්‍රික් ටොන් 18134ක් අවසාන වශයෙන් ගත්තොත් එම දේශීය ගොවියන්ගෙන් මෙට්‍රික් ටොන් 46000ක් ගන්නකොට සතුස ආරං තියෙන 275693ක් මේකේ විදේශ වෙළඳපොළෙන් ගත්ත ප්‍රමාණය විතරක් මිලියන 9734ක කෝටි 973ක 2014 සහ 2015 මේ කැබිනට් එකටවත් කියන්නේ නැහැ. මේ කැබිනට් එකේ විකුණලා තියෙනවා. ඒ හාල් අරගෙන තියෙන ගබඩා කරන ඒවා රුපියල් 75ට ගත්ත කිලෝ එක රුපියල් 38ට විකුණලා තියෙනවා. පොඩකින් මේ කතාව ඉවර වෙනකන් අර අමතුමා අවුදා පොඩකින් ඇත්තටම වැදගත් ඒක. මේක තමයි ප්‍රශ්නේ. ඒක ඒ කැබිනට් එකයි මේ කැබිනට් එකයි කැබිනට් දෙකම එකට තියෙන කතාවක් මේක. ඔව් ඔබතුමාට මම කියන්න ඕන විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලයේ 2014 ජූලි 31 වෙනිදා කැබිනට් අනුමැතියක් ලබා දුන්නා ගරු සභාපතිතුමනි ආහාර සුරක්ෂිතතාවය සහ වෙළඳපොළේ සහල් මිල ස්ථාවර කිරීම සඳහා ආරක්ෂිත තොගයක් පවත්වා ගැනීම පදනමින් ලංකා සතුසට සම්පකාර තොග වෙළඳ සංස්ථාව CWE එකට දුන්නේ. හැබැයි ලංකා සතුසෙන් ගෙන්නුවේ සහල් මෙට්‍රික් ටොන් 50000ක් ආනයනය කරන්න. ඒ ආනයනය කරන හැබැයි කැබිනට් අනුමැතිය දුන්න ඉතා පැහැදිලි ලෙසම කැබිනට් සංදේශයේ යෝජනාවට අනුමැතිය දුන්නා 2014 ජූලි 31 වෙනිදා ලක්ෂතොස මගින් සහල් මෙට්‍රික් ටොන් 5000 බැගින් ප්‍රමාණවත් අවශ්‍යතාවය අනුව කොටස් වශයෙන් ගෙන්නන්න කියලා. එනි 50000 ගෙන්නන්න හැබැයි 5000 බැගින් තමයි කොටස් වශයෙන් ගෙන්නන්න අනුමැතිය දුන්නේ. නමුත් 2014 සැප්තැම්බර් 1 වෙනිදා මහජන බැංකුව මගින් නිකුත් කරපු ණයවර ලිපියකින් ඉන්දියානු යුනයිටඩ් කුඩ්ස් කියන සමාගමෙන් එකවර මිලියන මෙට්‍රික් ටොන් 50000ක් මිලියන 2843ක හාල් 2014 සැප්තැම්බර් 14 වෙනිදා වෙනකොට ඇණුම් කළා. ඒ කියන්නේ කැබිනට් තීරණයේ තිබුණේ 5000 බැගින් ගෙන්නන්න. මෙයා ඇණුම් කළා එකපාර 50000ක්. ඒ අනුව 2014 නොවැම්බර් 9 වෙනිදා දක්වා කාලය තුලදී මෙට්‍රික් ටොන් 50002ක් ආවා. ඒතර මෙට්‍රික් ටොන් 50000ක් එකපාර ඇණුම් කරා. කැබිනට් තීරණය උල්ලංඝනය කරලා. එහෙම ඒක නෙමෙයි අපූර්ව කතාව ගරු සභාපතිතුමනි. ඒක එහෙම තියෙද්දී එතකොට සැපයුම්කරුව තෝරගත්තේ කොහොමද? අමාත්‍යංශයෙන් ඒකට මොකද ගත්ත ක්‍රියාමාර්ග? ප්‍රොක්‍රියුමන්ට් කමිටියක් අනුගමනය කරාද? ඒ ක්‍රියාවලිය පැත්තකින් තියමු. අපි ඒ පැත්තකින් තියමු කොහෙන් පිටින්ම. මේක මේ වෙනකොටත් ඇත්තටම ආනයනික හාල් වලට තිබිච්ච විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කරලා වෙන පැත්තකින් පෞද්ගලිකංශය අනිත් අයට ආනයනය ගන්න ඉඩකඩ හැදිලා තිබුණා. හැබැයි එහෙම තියෙද්දි මේ සහල් තොගය ආවා. ඊළඟට ප්‍රශ්නේ තියෙන එක නෙමෙයි. වැදගත් දේ 2014 ඔක්තෝබර් 15 වෙනිදා 2014 ඔක්තෝබර් 15 වෙනිදා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයා එවනවා ලිපියක් ලංකා සතොසට. ඒ ලිපිය මොකද කියන්නේ? ACP ඉන්දියානු කියන සමාගමෙන් ACP ඉන්ඩස්ට්‍රීස් කියන ඉන්දියානු සමාගමෙන් පුණ්‍ය සම්බ මෙට්‍රික් 50000කුයි නාඩු සම්බ මෙට්‍රික් ටොන් 50000කුයි මෙට්‍රික් ටොන් ලක්ෂයක් හාල් ආනයනය කරන්න කියලා කියන සභාපතිවරයාට. ලංකා බැංකුවෙන් ඒ වෙනුවෙන් ණයවර ලිපි දෙකක් නිකුත් කරනවා. ඒක සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම භාණ්ඩාගාරයෙන් සිද්ධ කළ දෙනවා. ඊළඟ වැදගත් ප්‍රශ්නේ තමයි ACP ඉන්දියානු සමාගම 2014 ඔක්තෝබර් මාසේ 1 වෙනිදා මේ පිළිබඳව එවකට ආර්ථික කටයුතු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්තයාට ලියුමක් ලියවනවා මෙට්‍රික් ටොන් ලක්ෂයක් හාල් දෙන්න කැමැත්ත පළ කරලා. එතකොට එතන සම්බන්ධය මොකද්ද? ACP ඉන්ඩස්ට්‍රීස් සමාගම තෝරගත්තේ කොහොමද? ඒ සමාගමෙන් හාල් ගෙන්නන්න කියලා කැමැත්ත පළ කරලා බැසිල් රාජපක්ෂ මහත්තයාට ලියුමක් ආවේ කොහොමද? ඊළඟ ප්‍රශ්නේ තමයි කැබිනට් අනුමැතියක් මේකට නැහැ. ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මේකේ නැහැ. එහෙම මෙට්‍රික් ටොන් ලක්ෂයක් කාල් ගේන්න කියලා අනුමැතියක් අරගෙන තිබුණෙත් නැහැ. වඩා වැදගත් දේ තමයි ඔක්තෝබර් 15 වෙනිදා සභාපතිතුමාට ලියනවා ඔක්තෝබර් 17 වෙනිදා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයා කෙලින්ම ACP ඉන්දියානු සමාගමට ඇනවුමක් යවනවා. එතකොට මේ හාල්ටෝගේ ඇනවුම් කළේ භාණ්ඩාගාරේ. භාණ්ඩාගාරෙන් ඇනවුම් කරන හාල්ටෝන් මෙට්‍රික් ටොන් ලක්ෂයක්. එතකොට 50,000ක් එකවර ගෙනල්ලා තියෙන අනිත් පැත්තෙන්. එතකොට මේ වෙළඳපොළට එකවර මෙට්‍රික් ටොන් මේ ප්‍රමාණය આવුවොත් 150,000ක් එනවා. ඔක්තෝබර් 19 වෙනිදා. ඒ කියන්නේ ඔක්තෝබර් 15 වෙනිදා නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ආටිගල මහත්තයා ලියුමක් කියන සභාපතිට 17 වෙනිදා එතුමාම ඉන්දියාවට ඇනවුම යවනවා. හැබැයි මේ වෙනකොට ලංකා සතොස ආයතනයේ මේ පිළිබඳව අඩුතරම අධ්‍යක්ෂක මණ්ඩලය සාකච්ඡා කළත් නැහැ. අධ්‍යක්ෂක මණ්ඩලයට මේ පිළිබඳව දැනුම් දෙන්නේ ඉදිරිපත් කරන්නේ ඔක්තෝබර් 19 වෙනිදා. හැබැයි ඔක්තෝබර් 19 වෙනිදා ඉදිරිපත් කරනකොට 17 වෙනිදා ඇනවුම යවලත් ඉවරයි. ඔක්තෝබර් 19 වෙනිදා සතොස අධ්‍යක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කරන විටත් ඊට දින දෙකකට කලින් ඔක්තෝබර් 17 වෙනිදා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගන්න ඇනවුම යවල ඉවරයි. වටිනාකම කීයද කර සභාපතිතුමනි? වටිනාකම මිලියන 5913ක් කෝටි 591ක්. මිලියන 5913 කුත් 6 ලක්ෂයක්. ඒ කර්මාන්ත වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උත්තරේ තියෙනවා. විගණක ආධිපතිතුමාගේ අධ්‍යක්ෂ ජෙනරාල් වලට එන උත්තරේ සමාගම නම් කළේ භාණ්ඩාගාරයේ නිසා අමාත්‍ය මණ්ඩල අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන හෝ තාක්ෂණික ඇගීමක් නොමැත කියලා. කොහොමද මෙයා වෙන්නේ? කොහොමද මේ වෙනුවෙන් ණයවර ලිපි නිකුත් කරන්න කවුද නියෝග නිකුත් කරේ? මොකද්ද ඒක සම්බන්ධයෙන් තක්සේරු කළේ? ඒ වැලගත්තේ තමයි මේ ලක්ෂ්‍ය ගන්න කියන කොටත් මේ මෙට්‍රික් ටොන් ලක්ෂයක් හාල් ගන්න කියන කොටත් තව මෙට්‍රික් ටොන් 91,240ක් ඒ කියන්නේ ඇනවුම් කරලා තිබුණේ අර 50,000ත් එක්ක. දැන් ලංකා සතොස ඒ වෙනකොට ඇනවුම් කර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 91,240ක්. ඔක්තෝබර් 15 වෙනිදා මේ ලක්ෂ්‍ය ඇනවුම් කරනකොට ඒ ඇනවුම් කර ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් 68,690.5ක් ඇවිල්ලා තිබුණා වෙළඳපොළට. භාණ්ඩාගාර ලේකම් 2014 ඔක්තෝබර් 17 වෙනිදා ලිපියෙන් සියලුම සහල් තොග දෙසැම්බර් මාසේ 31 වෙනකොට එවන්න කියලා ඉන්දියානු ACP සමාගමට ඇනවුම් කළාට ඒ හාල් 2015 පෙබරවාරි 20 වෙනකොටත් තිබුණේ කොච්චරද ඇවිල්ලා තිබුණේ? පොන්නි සම්බවලින් මෙට්‍රික් ටොන් 4,926යි නාඩු 4,887යි. ආවේ නැහැ. එතකොට ඒ ක්‍රියාවලියකට අනුව සිද්ධ වුණේ නැහැ. වඩා ගැටලුව තියෙන්නේ ගරු සභාපතිතුමනි, 2014 ජූලි 21 වෙනිදා අමාත්‍ය මණ්ඩලයේ තීරණේ ගන්නකොට මෙට්‍රික් ටොන් 50,000ක් ඇනවුම් කරන්න කියලා ඒකෙන් 36,395ක් ඔක්තෝබර් 21 වෙනිදාට ලැබිලා තිබියදී ඒ 50,000 ගන්නයි කියලා කැබිනට් මණ්ඩලය ගත්ත තීරණය පෙන්නලා තමයි මේ එවකට සම්පකාර අභ්‍යන්තර වෙළඳ ඇමතිතුමාගේ ලේකම් විසින් ඔක්තෝබර් 10/23 වෙනිදා වෙනකොට අර අනුමැතිය මේ අනුමැතියට ලඝු කරලා හිලව් කරලා මේ ලක්ෂ්‍ය ගන්න යෝජනා කරලා අනුමත කරගන්න. මෙතන ඉතා බරපතල ජාවාරමක් සිද්ධ වෙනවා මේ ක්‍රියාවලිය හරහා. ඒක විතරක් නෙමෙයි ප්‍රශ්නේ ඊළඟට. මේ ආපු හාල්තොගේ මේ මෙට්‍රික් ටොන් ලක්ෂයක් එකවර එනකොට ඒව නිදහස් කරගන්න බෑ වේගින් වරායට. මේ වෙන වේගයට නිදහස් කරගන්න බැරි නිසා නිදහස් කර ගැනීමට ප්‍රමාද වීම නිසා සතොස විසින් ගෙවපු ප්‍රමාද ගාස්තුව කරු සභාපතිතුමනි මිලියන 362ක්. කෝටි 36ක් ගෙවනවා වරායේ ඩැමරේජ් එක. මේ හාල් නිදහස් කරගන්න බැරි වෙච්ච නිසා. මේ ගොවියෝ අපේ රටේ අම්පාරේ ගොවියෝ අනුරාධපුර පොළොන්නරුවේ ගොවියෝ පාරේ වී ටික තියාගෙන වී ගබඩාවල් ළඟ වී ටික තියාගෙන සම්පකාරයට විකුණ ගන්න බැරුව ඉන්නවා. මෙහි වරායේ මෙට්‍රික් ටොන් ලක්ෂයක් පොලිමේ තියෙනවා. ඇයි දැන් මේක ගන්න බෑ කියන හේතුව කියන්නේ මොකද? ගබඩා නැහැ කියන. ගුදම් නැහැ කියන. තියාගන්න දැන් නැහැ කියන. ඒ දේශීය ගොවියන්ගේ. හැබැයි ගෙනාවු විදේශීය හාල් ටික කොහොමද? කවුද අනුමම කරේ? ඒක ලංකාවේ වෙළඳපොළේ හාල් අවශ්‍යතාවය සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි. කොමිස් ගැහිම පිළිබඳ ප්‍රශ්නයක්. ඒක සම්පූර්ණ මූල්‍ය ගණුදෙනුවක් මෙතන සිද්ධ වෙන්නේ. ඒකට සම්පූර්ණවක් කියන්න ඕන භාණ්ඩාගාරයේ නිලධාරීන්. ඒකට වක් කියන්න ඕන ඒ කාලේ අමාත්‍යාංශ ලේකම්වරු. මේ ක්‍රියාවලිය සම්පූර්ණ එයාගේ දැනුවත් භාවය ඇතුළු සිද්ධ වුණේ. මොකද මේකට ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නැහැ. මේකේ ගණුදෙනුවේ විනිවිද භාවයක් නැහැ. ඒව අවශ්‍යතාවය අනුව ඊට පස්සේ තීරණය කරපු ක්‍රියාවලියක් තියෙනවා. ඉතා බරපතල ආකාරයේ වංචාවන් සිද්ධ වෙච්ච. ඒ මම එක එක කියන්න යන්නේ නැහැ කාලය නිසා. නමුත් ඒකේ තියෙනවා ඉතා පැහැදිලිව ණයවර ලිපිය විවෘත කරන අවස්ථාවේදී ආනයනය කරනු ලබන සහල් තොග කිසිදු පරීක්ෂාවකින් තොරව ග්‍රීන් චැනල් ෆැසිලිටි අතරේ නිදහස් කරන ලෙස සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂක ජනරාල්වරයා 2014 නොවැම්බර් 13 වෙනිදා අංක තියෙනවා. ඒ අංක දරන ලිපියෙන් රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයාට දැනුම් දෙනවා. කිසිදු පරීක්ෂාවක් නොකර ඒ විතරක් නෙමෙයි ඒ ACP කම්පැනි එවන ලියුමක් මෙහෙට මේ හාල් අපේ වගා බිම් වල හදාපු හාල් කියලා. නමුත් බලනකොට ඒ කම්පැනි කෙමිකල් හදන කම්පැනියක්. හාල්ගේ හදන කම්පැනියක් නෙමෙයි. කෙමිකල් හදන කම්පැනියක් තමයි. ඒගොල්ලෝ වෙන කම්පැනි වලින් අරගෙන හාල් ලෙව්වේ. ඒ හාල් සෞතුද නැද්ද කියලා චෙක් කරන ක්‍රමයක් නැහැ. මොකද මෙහි සංවර්ධන මූල්‍ය අධ්‍යක්ෂකවරයා ලියුමක් ගහනවා රේගු අධ්‍යක්ෂක ජනරාල්ට මේවා ග්‍රීන් ෆැසිලිටි අර්ථයෙන් යවන්න චෙක් කරන්න එපා කියලා. 2014 2015 ක්‍රියාවලිය ඇතුළේ 2014 මේ කටයුතු සිද්ධ වෙනකොට 2014 නොවැම්බර් 13 වෙනිදා. එතකොට අවසාන වෙන්නේ මොකද්ද? නිදහස් කරගත්ත කන්ටේනර් 809ක් බහාලුන් 809ක් පෞද්ගලික ගුදම් දෙකක තියෙනවා. ඒක නිසා ගෙවන්න වෙන මුදල පෞද්ගලික ගුදම් වල තියාගත්ත නිසා ගෙවන්න වෙන මුදල තව මිලියන 15 ලක්ෂ 156ක්. එතන එතකොට ප්‍රමාද ගාස්තුව මිලියන 362යි මෙතන ලක්ෂ 156යි. මාස 10ක් වරාය තිබුණා ගරු සභාපති වුණ මේ හාල්. මාස 10ක් වරාය තිබුණා. මාස තව 9ක් පෞද්ගලික ගුදම් වල තිබුණා. අදටත් ඔබතුමා දැන් ගිහිල්ලා පරීක්ෂා කරොත් අදටත් තවත් තියෙනවා කන්ටේනර් 54ක්. තවමත් කන්ටේනර් 54ක් තියෙනවා ගුදම් වල ACE බහාලු මංගනේ. තව 54ක් තියෙනවා. මේ වෙනකොටත් 54ක් තියෙනවා. කල්පනා කර බලන්න මාස 19ක් මේ ගුදම් වල තිබුණා. හැබැයි කිව්වේ 2014 දෙසැම්බර් 31 වෙනකොට මේක එන්න ඕන කියලා. ඒ කියන්නේ මේ මිලදී ගැනීම ක්‍රියාවලිය නිවැරදි නැහැ. මේ ගනුදෙනුව සම්පූර්ණ දූෂිතයි. නමුත් වරායට මේ හාල් ටික ආවනේ. මේ හාල් ටික වරායට ආවත් මේක නිදහස් කරගන්නවත් අඩුතරමේ ආණ්ඩුවට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මොකද ආණ්ඩුවට අවශ්‍ය වුණේ ජනතාවගේ වෙරදපොලේ හාල් මිල ප්‍රශ්නේ විසඳන්න නෙමෙයි. ඒ හාල් අවශ්‍යතාවය පෙන්නලා ගන්න සුදුසු නැහැ. ඒක වෙනම ප්‍රශ්නයක්. ඒක තියෙන වෙනම ගන්න වෙනවා. ඊට පස්සේ සිද්ධ වෙච්ච එක. ඒක කියන එක කියනවා. මේ වෙනම කතා මේ තාම කතාවේ මැද. ඊට පස්සේ මේ හාල් ටික හාල් කන්න ගෙනාවද මොකට ගෙනාවද කියන ප්‍රශ්නේ වෙනම තියෙනවා. කොහොම වුණත් අවසානයේ ජනාධිපතිවරණ සමයේ 2015 ජනාධිපතිවරණ සමයේදී ඇමතිවරයා යොන්ස්ටන් ඇමතිතුමා ඊළඟට මොකද කරේ? 2014 නොවැම්බර් 28 තවත් මෙට්‍රික් ටොන් 60,000ක් ඇනවුම් කළා. අතන 1,00,000යි ඊට කලින් 50,000යි තව මෙට්‍රික් ටොන් 60,000ක් ඇනවුම් කරනවා. ඒකට යන වියදම රුපියල් මිලියන 3,714යි ලක්ෂ 551,280යි කෝටි 371ක් විතර. ඒකට අමාත්‍ය මණ්ඩල අනුමැතියක් නැහැ. ඒක තියෙන්නේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්ගේ අනුමැතිය විතරයි. ඉතාම පැහැදිලිව මුදල් අමාත්‍යංශයේ ඒ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයයි මෙන්න මේ සංවර්ධන මූල්‍ය අධ්‍යක්ෂක ඒ සම්බන්ධ කරගත්ත ගන්දෙනුවක් මේක. භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයා 2014 දෙසැම්බර් 4 වෙනිදා මහජන බැංකුවට LC ඕපන් කරන්න උපදෙස් දෙනවා. ඒර කලින් ගන්දෙනුව මෙට්‍රික් ටොන් ලක්ෂයක් ලංකා බැංකුවෙන් LC දෙකක් ඕපන් කරෙව්වා. දැන් මහජන බැංකුවෙන් LC ඕපන් කරන්න උපදෙස් දෙනවා භාණ්ඩාගාර නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයා. කාගේ අනුමැතියකින්ද? මොකද අවශ්‍යතාවය? එතකොට දේශීය ගොවිය මම ඒක නැවත අවධාරණය කරනවා. දේශීය වී ගොවිය පාරේ වී ටික තියාගෙන ඉන්න විකුණ ගන්න විදියක් නැතුව. එහෙම තියාගෙන ඉද්දී හාල් ලංකාවෙන් තව මෙට්‍රික් ටොන් 60,000ක් ගේන්න තීරණය කරනවා. 50,000යි ලක්ෂයයි 60,000යි. බාහනකර සභාපතිතුමනි ඊළඟට රජයෙන් රජයට සහන යටතේ තවත් එකක් තියෙනවා. රජයෙන් රජයට සහන යටතේ බංගලාදේශයෙන් මෙට්‍රික් ටොන් 25,000ක් නාඩු හාල් ආයි මිල දී ගත්තා. ඒකට ගියා තව මිලියන 1,485ක් කෝටි 148ක් එතනට ගියා. 2014 නොවැම්බර් 12 වෙනිදා අමාත්‍ය මණ්ඩල සංදේශයට එදා මේකට අනුමැතිය ලැබුණා. ගිවිසුම් අත්සන් කළා 2014 දෙසැම්බර් 3 වෙනිදා. ඒ වෙනකොට මේ බංගලාදේශයෙන් මෙට්‍රික් ටොන් 25,000ක් ගන්නකොට ඒ වෙනකොට තිබුණ වෙළඳ පොළට ගේන ආනයනය කරන කටයුතු කරලා තිබිච්ච ප්‍රමාණය මෙට්‍රික් ටොන් 251210යි ලංකාවට. හාල් ගේන්නේ අපි. අපි රට දේශීය ස්වයං පෝෂණය කරනවා. අපි ගොවියගේ සුවඳ අඳුරනවා. අපි මොකද්ද කුඹුරෙන් නියරෙන් බහලාපු කට්ටිය. අපි වතුරෙන් අත හොදගෙන කුඹුරෙන් අත හොදගෙන තමයි මේ නාම යෝජනා පත්‍රයේ වක්කඩෙන් අත හොදගෙන අස්සම් කරේ. එහෙම තමයි කතා කළේ. හැබැයි මේ වෙනකොට ආනයනය කරන්න තීරණය කර දුන්නා මෙට්‍රික් ටොන් 251210ක්. එහෙම තියෙද්දි ඒකෙන් 80154ක් ලංකාවට ඇවිල්ලා තියෙද්දි තමයි වරායේ ගොඩ ගැහිලා තියෙද්දි තමයි මේ රජයෙන් රජයට ගිවිසුම ඇරද තව මෙට්‍රික් ටොන් 25000ක් ගේන්න තීරණය කරන්නේ. මොකටද මේ? මොකද අවශ්‍යතාවය? කාගේ අවශ්‍යතාවයකටද? රටේ මිනිස්සු කෑ ගැහුවද? පාර්ලිමේන්තුව බැලු උද්ඝෝෂණය කරාද? උද්ඝෝෂණය කරේ ගොවියෝ. උද්ඝෝෂණය කරේ ගොවියෝ හාල් විකුණ ගන්න විදියක් නැතුව. නැතුව අවශ්‍යතාවයට නෙමෙයි. ඊට ආනයනික හාල් ඔක්කොටම මේ ආනයනික හාල් සඳහා වියදම ගියා ගරු සභාපතිතුමනි රුපියල් මිලියන 18597කුත් ලක්ෂ 519714. මිලියන 18597ක්. කෝටි 1860ක්. කෝටි 1860ක් වියදම් කරා මේ හාල් ගෙන්නීමේ ක්‍රියාවලියට. මම ඒකේ කරුණු තියෙන ලේඛනයේ මේ වෙලාවේදී ගරු සභාපතිතුමනි ලැයිස්තුව මම සභාගත කරනෝ ධර්මලද වියදම් පිළිමදව ලැයිස්තුව. ආනයනික හාල් වලට ගියපු වියදම, හාල් මිලදී ගැනීමේ වියදම, වරාය ගාස්තු, රජයේ ගබඩා සඳහා ගාස්තු, පෞද්ගලික ගබඩා සඳහා ගාස්තු, රක්ෂණ ගාස්තු, ප්‍රමාද ගාස්තු, නීති වියදම් ආදී සියල්ලේ මුළු එකතුව මිලියන 18597ක්. කෝටි 1800ක්. මම කියන්නේ මේ කෝටි 1800 වරින් වර වියදම් කරා නම් ලංකාවේ හාල් සියලු ගොවියන්ගේ හාල් ඕන මිලකට ගන්න තිබුණා. ගෝණ මිලට අරගන්න තිබුණා. හාල් අවශ්‍යතාවය අනුව ගේන්න කියලා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දුන්න එක වෙලාවක විතරයි මෙට්‍රික් ටොන් 50000 ඒත් 5000කින් ගේන්න අනුමැත කරේ. හැබැයි ගෙනාවේ කොහොමද? එකවර 50000ෙන් පටන් ගත්තේ. ඊට පස්සේ ලක්ෂයයි, ඊට පස්සේ 60000යි, ඊට පස්සේ 25000යි, මේ ආදි වශයෙන් තමයි මේක එකතු කරගත්තේ. කාගේ උමනාවට? වඩා වැදගත් දේ ගරු සභාපතිතුමනි 2000 මේ හාල් අඩු මිලට අලෙවි කිරීම නිසා ඊළඟට ඒක ඒ ගනුදෙනුව තමයි ඔබතුමාලත් එක්ක පටන් ගත්තේ. අරගල් අරගොල්ල ගෙනාවා. ඕගොල්ලෝ අඩුවට විකුණා. ඕගොල්ලෝ කරේ අඩුවට විකුණන එක. අන්න එතන තමයි මේ කර්මාන්තමතුමා දැන් ඉන්න ඕනේ. මේ හාල් ඊට පස්සේ ගබඩාවල් වල ගුදම් වල ගොඩ ගැහිලා තියෙනවා. ඊට පස්සේ මොකද කරේ? මේවා විකිණීම අඩුවට විකිණීම නිසා රජයට වෙච්ච පාඩුව මිලියන 2359ක් කෝටි 236ක්. එක පැත්තකින් දේශීය ගොවියානාත කළා කෝටි ගාණක් වියදම් කළා හාල් ගෙන්නෙව්වා. ඒකට ලංකා බැංකුවේ මහජන බැංකුවේ සල්ලි පාවිච්චි කළා. මං කියන මේ වෙලාවේ කර්මාන්තම් ව්‍යවසාය අමතුමා ඉන්නවා මහජන බැංකුව බාර ඉරාන් වික්‍රමාත්නම් නියෝජ්‍ය අමතුමා බැංකු පිළිබඳ දන්න කෙනෙක්. ලංකා බැංකුවේ මහජන බැංකුවේ මේ වගේ ණයවර නිබි දීලා මේ පහසුකම් දුන්නේ කොහොමද කියලා පුතන හොයන්න ඕන. මොකද ඒවත් රටේ ජනතාවගේ සල්ලි. ලංකා බැංකුවේ තියෙන්නේ මහජන බැංකුවේ තියෙන්නේ අප්පගේ අප්පච්චිගේ බූදලේ නෙමෙයි. වලව්වල බූදලේ නෙමෙයි. ඒවත් මහජනතාවගේ සල්ලි. ඒවා භාණ්ඩාගාර නියෝජිතයෙකු විතරක් එකවර පුළුවන් විදියට ඒ ලේකම් දෙවිතරක් ලියලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. තාමත් ඒකට ණය මම ඒ ප්‍රමාණය කියන්න. ඒ ණයකවලත් නැහැ. ඒ බැංකුවල ණයකවලත් නැහැ. ඒ විතරක් නෙමෙයි එහෙම තියෙද්දි අවසානයේ මොකද කරේ 2014 ඉඳලා පටන් ගත්ත පොන්නි සම්බ රුපියල් 75ට ගෙන්නපුවා රුපියල් 60ට විකුණන. රුපියල් 75ට කිලෝ එකක් ගෙන්නුවේ සාමාන්‍ය වියදම ගියා මේ හාල් ගෙන්නන්න. හැබැයි ඒක වෙනද පොලේ විකුණන්න පටන් ගත්තා 60ට. ඒ 60ට විකුණන්න පටන් ගත්තා. ඒකෙන් වෙච්ච අවසාන වෙච්ච පාඩුව කෝටි 236යි. කෝටි 236යි. ගරු සභාපතිතුමනි මේ 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 වෙනකොටත් ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. දැන් ඊළඟට මොකද වෙන්නේ? මේ මාබිම තියෙන ගබඩාවේ, අනිත් තැන්වල තියෙන වේයන්ගොඩ ගබඩාවේ, මේ තැන්වල තියලා තියෙන ගබඩාවේ හාල් ඊටාම වෙනද විවිධ උපක්‍රම පාවිච්චි කරලා PHI වාර්තා අරගෙන දොර අරිනකොට අපි දන්නව දොරවල් ළඟ තියෙන හාල් වැස්සට දෙමිනව ගුල්ලෝ ගහනවා. හැබැයි ඒවා සත්වාහාර හැටියට, සත්වාහාර හැටියට නම් කරලා මිනිස්සුන්ට පාවිච්චි කරන්න පුළුවන් හාල් තියෙනවා. ඒවා සත්වාහාර හැටියට පාවිච්චි කරලා රුපියල් 38ට විකුණනවා. රුපියල් 75ට ගෙන්නපු හාල් රුපියල් 38ට විකුණනවා සත්වාහාරය කියලා නම් කරලා. දැන් සිද්ධ වෙන්නේ කලින් ආණ්ඩුවෙන් සිද්ධ කරේ මොකද්ද? හාල් ගෙන්නපු එක, හාල් ගෙන්නීමේ ජාවාරම. හැබැයි දැන් සිද්ධ කරන්නේ මොකද්ද? හාල් විකිණීමේ ජාවාරම. සත්වාහාර හැටියට නම් කළා හාල් විකිණීමේ ජාවාරම දැන් සිද්ධ වෙනවා රුපියල් 75 කිලෝ එක ගෙනාපු හාල් 38 ර විකුණනවා ප්‍රීමයෙන් ගන්න හාල් අපි දන්නේ ඊට පස්සේ හාල් සත්වාහාර වලටම පාවිච්චි කරනවාද නැත්නම් මිනිසුන්ට කන්න පාවිච්චි කරනවාද ආයි වෙළඳ පොළට කොයි ආකාරයෙන්ද යන්නේ කියලා දැනට ගබඩාවල තියෙනවා මේ රටේ වෙච්ච මහා මූල්‍ය ගන්දුණුවක් වගේම මේ වගේ ගොවි ජනතාවත් පාරට බස්සලා වට්ටල කරපු මහා ජාවාරමක් තමයි මේ හාල් ගන්දුණුව. ඒකින්ද විශේෂයෙන්ම මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේ පිළිබඳව මේ මේ වෙච්ච ගනුදෙනුවේ අපි බලාපොරොත්තු වෙනවා විගණ කාර්යපත්තුමාගේ සහයෝගයත් අරගෙන පොදු ව්‍යාපාර කාර්ක සභාව මේ පිළිබඳ වාර්තාවක් සම්පූර්ණ සවිස්තර වාර්තාවක් පාර්ලිමේන්තුවට මේ පිළිබඳව ඉදිරිපත් කරන්න. මේ හාල් වංචාවෙන් ආණ්ඩු ක්‍රියාවලිය පැත්තකින් තියලා හිතන්න ඕන දෙයක් මේක. කොයියාණ්ඩුවෙන් කරත් අවසානේ පාරට බස්සලා තියෙන ගොවි ජනතාව කොයියාණ්ඩුවෙන් කරත් අවසානේ වග කියන්න ඕන මේ රටේ බැංකු පද්ධතිය. අද බැංකු පාඩුයි බැංකු පවත්කරගෙන යන්න බෑ කියන ප්‍රතිව්‍යුහ කරන්න කියන අරම මේ ඔක්කොම කියනවා. අවසානේ මොකද වෙලා තියෙන්නේ? මේ ඇමතිවරු කිහිප දෙනෙකුට ඕන විදියට නිලධාරීන් කිහිප දෙනෙකුට ඕන විදියට ලියුම් ලියලා බැංකු ක්‍රියාවලිය තියෙන සල්ලි ටික අදිනවා ඉන්දියානු කම්පැනි වලින් හාල් ගෙන්නන්න. අපි අහනවා මොකද්ද මේ තියෙන ගන්දනුව? මොකද්ද මේ සම්බන්ධය? මේ කෙමිකල් හදන කම්පැනියක් හාල් ගෙන්නන්න පාවිච්චි කරේ කොහමද? මොකද්ද ඒකට තිබිච්ච අවශ්‍යතාවය කියලා තමුන්නාන්සල හරියට පැහැදිලි කරන්න ඕන. රටට පැහැදිලි වෙන්න ඕන. සත්වාහාර කියලා නම් කරලා හාල් ටික විකුණනවා අද ඒකේ ජාවාරම් බවට පත් කරගෙන තියෙනවා. මම ඉතාල පැහැදිලිව කියන වර්තමාන කර්මාන්ත අමාත්‍යවරයාට මේ පිළිබඳව ඉතිහාස පරීක්ෂණයක් කරන්න ඕන කමක් නැහැ. එතුමා මේක ආශිර්වාදයක් කරන්න තියෙන්නේ. එතුමා මේක ආශිර්වාදයක් කරන්න තියෙන්නේ මොකටද? එතුමාට දැන් මේක විකිණීමේ ලාභය තියෙන නිසා. කලින් කඩියට ගෙන්නීමේ ලාභය තිබුණා. දැන් මේක විකිණීමේ ලාභය තියෙනවා. ඒ ජාවාරමේ ක්‍රියාවලිය අද දිගටම සිද්ධ වෙමින් යනවා. ඒක ඉතාම බරපතල තත්ත්වයක්. ඒක මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. ඊළඟට මම මේත් එක්කම කතා කරන්න ඕන විශේෂයෙන්ම රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යාංශයට තියෙන ආයතන කිහිපයක්ව තියෙනවා. ඉරාන් වික්‍රමරත්න නියෝජ්‍ය අමාත්‍යතුමා පාර්ලිමේන්තුවට උත්තරයක් දීලා කිව්වා මීට කලින් මේ පාර්ලිමේන්තු අයවැය වාරය අවසානදිම රාජ්‍ය ව්‍යාපාර ආයතන 250ක් පවර ලබනවා කියලා. ඒක මම දන්නවා ඔබතුමාගේ මේ කාලය ඇතුළත ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. හැබැයි දැන් හොයන්න ඕනේ මේ රාජ්‍ය ආයතන 250 පාඩු ලබන හේතුනේ මොනවද කියලා. මේවා නිකම්ම නිකං අලවියට තියන්නේ නැතුව නැත්නම් මේවා පෞද්ගලික අංශයත් එක්ක ඒකාබද්ධ කරනවා කියලා වෙන්දේසියට තියන්නේ නැතුව හොයන්න ඕන කවුද මේවට පාඩු කළේ මොකද්ද මේ පාඩු වෙන්න බලපාපු හේතුව කියලා. දැන් මම මහජන බැංකුව ගැන වචනයක් කියන්න. ඔබතුමා දන්න කරුණු මම මේ කියන්නේ. මහජන බැංකුව ගැන. අපි දන්නවා බැංකුවකින් ණයක් ගන්න ගියාම සාමාන්‍ය මිනිස්සෙක් ණය ගන්න ගියාම මොනතරම් කරදර වෙනවද කියලා. අප තියන්න ඕන, අපකාරව එක්කගෙන යන්න ඕන, ගුරුවරයෙකුට ණයක් ගන්න ගියත් එහෙමයි, ගොවියෙකුට ණයක් ගන්න ගියත් එහෙමයි, කාටවත් ණය ගන්න ගියාම විශාල කරදරයන්ට ලක් වෙන්න සිද්ධ වෙනවා. හැබැයි සමහර ආයතන තියෙනවා, සමහර ව්‍යාපාර තියෙනවා, සමහර කම්පැනි තියෙනවා, ඒවා වරප්‍රසාදලත් ආයතන. ඒවට අප කාර්ය ඕනෙත් නැහැ, මොකුත් නැහැ. මම උදාහරණ කිහිපයක් ඔබතුමාගේ අවධානයට යොමු කරන්නම්. කැන්ඩි සිටි සෙන්ටර් කියන එක හැදුවා නුවර. කැන්ඩි සිටි සෙන්ටර් එක හදනකොට ඒ කැන්ඩි සිටි සෙන්ටර් එක ඔබතුමා දන්නෝ සභානායකතුමා. ඒ සිටි සෙන්ටර් එක ඉදිකිරීමේ කටයුතු කරපු ව්‍යාපාරිකයාට මහජන බැංකුවෙන් දුන්නා මිලියන 245ක අයිරා පහසුකමක්. තව ණයක් දුන්නා මිලියන 150ක. මේ ණය දුන්නේ අනුමත කරේ 2009 ජනවාරි මාසේ 30 වෙනිදායි 2009 ජනවාරි මාසේ 27 වෙනිදායි. හැබැයි අප්‍රේල් මාසේ 31 වෙනිදා වෙනකොට මේ ණය සියල්ල අක්‍රිය ණය බවට පත් කළා. මට කියන්න කවුරු හරි පුළුවන් නම් කාට හරි එහෙම ගොවියෙකුට පහසුකමක් තියනවද කියලා. ජනවාරි මාසේ ණයක් අරගෙන අප්‍රේල් මාසේ 30 වෙනකොට අක්‍රිය ණය කරගන්න බැංකුවකි මිලියන ගාන කෝටි 15ක් අයිරා පහසුකමක් ගන්න කෝටි 24ක් අරගෙන අක්‍රිය ණය කරගන්න මේ පාර්ලිමේන්තුවේ කාට හරි පුළුවන්ද? ඔබතුමා ව්‍යාපාර ගැන දන්නෝ සභාපතිතුමනි, ඔබතුමාට පුළුවන්ද එහෙම අක්‍රිය ණය කරගන්න?
ව්‍යාපෘතිය හුඟක් අමාරුවෙන් ආරම්භ කරේ හොඳ දේශීය ව්‍යාපාරිකයේ යුද්ධේ කාලේදී තුමාට හුඟක් ප්‍රශ්න එක්කන කළා මට මතක.
ඔව් නමුත්
ඒ කාලයක් දුන්නා ගෙවන්න මම
හිතා. ඒක හොඳයි. ඒ කාලේ මම ඊළඟට කියන්නම්. ඒ දේශීයකම ව්‍යාපාරිකකම ඒ ඔක්කොම ඇත්ත. නම් ප්‍රශ්නේ තියෙන්නේ බැංකුව එවැනි අක්‍රිය කරේයි. මොකද ඒ කැන්ඩි සිටි සෙන්ටර් එකෙන් කාටවත් පාඩුුනේ නැහැ. ඒක අලාභ වුණේ නැහැ. ඒ හදලා සියලුම ඒකේ කඩ කාමර අලෙවි කරා හොඳම ගණන් වලට. පාඩු වුණේ නැහැ. බංකොලොත් වුණේ නැහැ. මොකද්ද හේතු අක්‍රිය ණය කරන්නේ? ඒකයි ප්‍රශ්නේ. ඒකට සාධාරණ හේතුවක් තියෙන්න ඕනේ. ඊට පස්සේ අවසානයේ මේ වෙනකොට තියෙන தত্ত্বය මොකද්ද වෙලා තියෙන්නේ? 2016 ජූනි මාසේ 30 වෙනකොට ණය මුදලෙන් ගෙවන්න තිබුණා මිලියන 260ක්, පොලිය තිබුණා 491ක්, එක්කම එකතු වුණා මිලියන 752ක්. පස්සේ මේගොල්ලොත් එක්ක එකඟතාව වේඩාව බැංකුව. මොකද එකඟතාවේ? ඒ කැන්ඩි සිටි සෙන්ටර් එකේම ස්ථානයක් දීලා තියෙනවා මහජන බැංකුවට කුලියට. ඒකේ මාසෙ කුලිය මිලියනයි ලක්ෂ 10යි. අර ණයවල හිලව්වට මේකේ කුලිය හිලව් කරගන්න. එහෙම හිලව් කරගත්තොත් එයා මේ ණය අය කරගන්න වෙන කාලෙ කොච්චරද? අවුරුදු 62ක් යනවා. අවුරුදු 62ක් වෙනවා. එතකොට හිලව් කරගත්තොත් ඒ විදිහට. ඒ කියන්නේ දැන් ණය ගෙවන්නේ කොහමද? කැන්ඩි සිටි සෙන්ටර් එකේම හදනවා මහජන බැංකුවේ කාර්යාලය පවත්වාගෙන යන්න ඉඩ දීලා තියෙනවා. ඒකේ කුලිය ණයට හිලව්වට දෙනවා. මිලියන ගාන. එතකොට මේ මිලියන 700 ගාන අක්‍රිය ණය කරලා ගෙවීමේ පහසුකමක් හදනවා. මොකද්ද ගෙවීමේ පහසුකම? අර ඒකේ කුලිය ණයට හිලව් කරනවා. එහෙම හිලව් කරුවොත් එහෙම ගෙවල ඉවර ගන්න වෙන අවුරුදු 62ක්. ඉතින් අපි කියන්නේ එහෙනම් මේ පහසුකම ගොවියන්ටත් දෙන්නකො. රජයේ සේවකයින්ටත් දෙන්නකො. මහජන බැංකුවට මේ වගේ මහා නිධානයක් පහළ වෙලා තියෙනවා නම් එක්කෙනෙකුට දෙන්නකොට මේ වගේ පහසුකම් දෙන්න. ඉතින් ඒක මේ රටේ සාමාන්‍ය ජනතාවට දෙන්න. කාටද දෙන්න? ඒකද ප්‍රතිපත්තිය? ඒකද බැංකුවක ප්‍රතිපත්තිය? අපි අහන්නේ ඒකයි. ඒක මොනතරම් අසාධාරණ ප්‍රතිපත්තියක්ද? මොකද ඒවා ආයේ සාමාන්‍ය ජනතාවගේ තැන්පතු මේ බැංකුවල තියෙන්නේ. මම තව එක උදාහරණයක් කියන්නම් ඔබතුමාට. මේ වගේම තව කාරණාවක්. ජාල බැංකුවෙන් ශාඛාවෙන් දීලා තියෙනවා එක ගනුදෙනු කරුවෙකුට.
අරවල රිෂාඩ් බදුදී.
තවද දැන් දාවේ. උදේ ඉන්න එපා පටන් ගන්න වෙලාවයි.
ආගෙන ඉතියා ඔයා කියපේ.
ඔය දීටි.
දැන් ගරු මන්ත්‍රතුමා ඔබතුමා චෝදනාව එල්ල කරා ගිය කාලේ ගෙන අපවාගෙන. ඒක ඇත්ත. නමුත් දැන් විකිණීම ගැන කිව්වා. කොහොමද විකිණන්නේ? ලාභයට විකිණනවා ඇමතිවරයාට හෝ අපිට ලාභ දරාගෙන කරනවා කියලා. ඒක අමූලික බොරුවක් කරු මන්ත්‍රතුමා. ඔබතුමාට මම පැහැදිලි කරන්න කැමැති. මේ හාල් ආවට පසුව මම ඕපන් ටෙන්ඩර් එකක් පත්‍රෙන් කෝල් කරා. රුපියල් 75ට ඉල්ලීම ආවා. දෙන වෙලාවදී ඒ ටෙන්ඩර් කරන්න ඉස්සර කමිටුවක් පත් කරලා සුදුසුද නොසුදුසුද කියලා බලුවා. සුදුසු කියලා ආවා. සුදුසු කියලා තමයි ආවේ. නමුත් ටෙන්ඩර් වලින් 75ට ඉල්ලන වෙලාවදී PHIලා සමහර මේ කොමිෂන් මේ CAD කාර්යය ඇවිල්ලා මේ ඔක්කොම විකුණන්න නැතුව වහලා දැම්මා. ඊට පස්සෙ අපි උසාවියට ගියා. තර මන්දිරතුම අපි උසාවියට ගියා. උසාවියට ගිහිල්ලා මාස 3ක් වුණා ඒ වෙයාහවුස් ඔක්කොම හරින්න. ඊට පස්සෙ අපිට උසාවියෙන් කිව්වා විකුණන්න එපා ඔයගොල්ලෝ මේ පෙරදෙනියේ තියෙන ඒ දෙපාර්ට්මන්තුවෙන් පරීක්ෂණයක් කරලා විකුණන්න කියලා. මාස 3ට සුදුසු හාල් after 3 months වහලා තිබ්බට පස්සෙ උසාවිය නියෝගනවා අපි වහලා තිබ්බේ. ඒකෙන් පස්සෙ නොසුදුසු හාල් කියලා කිව්වා. ඊට පස්සෙ මම මේක කැබිනට් එකට ඉදිරිපත් කරා මේ වගේ ප්‍රශ්නක් තියෙනවා කියලා. ඊට පස්සෙ කැබිනට් එකේ මට නියෝග කරා මේකට සියලුම ප්‍රීමා වගේම තියෙන ලොකු කට්ටිය ගෙන්නලා මේක ඒකෙන්ම තීන්දුවක් ආවා උසාවිය මේ කන්න බෑ මිනිසුන්ට දෙන්න බෑ ඒ නිසා මේක සතු ආහාරයට දෙන්න කියලා උසාවි නියෝගයක් තියෙනවා කර මන්ත්‍රතුමා ඔබතුමාට ඔක්කොම ඉදිරිපත් කරන්න. ඊට පස්සෙ තමයි මන්ත්‍රතුමා මම ඔක්කොම ගෙන්නලා අපි කොස්ට් ඔෆ් ලිවින් කමිටුවක් තියෙනවා. මම විතරක් නෙමෙයි අපේ මලික් සමර වික්‍රමතුමා, රවි කර්ණානායක මහතුමා, ඒ වගේම හරිසෙනමතුමා අපි ඔක්කොම වාඩිවලේ කමිටුවෙන් තීරණය කරා සියලු දෙම ව්‍යාපාරියෝ ව්‍යාපාරිකයනේ ෆැක්ටරි තියන අය කුකුල් කෑම හදන අය ගෙන්නලා මිල ඉල්ලීමක් ඇහුවා. එක එක්කෙනෙක් අඩු මිලට ඉල්ලුවා. ඉහළ මිල තමයි 38 ආවේ. ඒ 38ට ඉහළ අයට දීලා දෙනවා කියලා කැබිනට් අවසර අනුවයි අපි දුන්නේ. එහෙම අර එක කිලෝ හරි මගේ කැමැත්තෙන් මම විකේ නැහැ කියලා මම මේ වෙලාවදී මම කියන කැමැති කරු මම
ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාගේ පැහැදිලි කිරීම ඇතුලේ මෙවැනි ගනුදෙනුවක් සිද්ධ වෙලා තියෙන බව පිළි අරන් තියෙනවා. මේ වගේ හාල් ඇවිල්ලා තියෙන බව පිළි අරන් තියෙනවා. ඒවා දැනටත් ගුඩම් වල තියෙන බව පිළි අරන් තියෙනවා. අවසානයේ ඔබතුමා උසාවි නියෝගයක් අරගෙන මේ ක්‍රියාවලිය කරනවායි කියලා ඔබතුමා කියනවා. නම් මම කියන්නේ ප්‍රශ්නේ දැන් මේක යහ පාලනේනේ. නිකම්ම පාලනේ නෙමෙයිනේ. ඒ යහ පාලනේ ගුව ගමම්ම අර බුදු සරණයි වගේ දාගත්ත තමයි. එතකොට හොයන්න ඕන ඔබතුමාගේ ආණ්ඩු පාලනේ විසින් යහ පාලනේ විසින් මේ ගනුදෙනු මොකද්ද උනේ? කොහොමද මේව කරේ? ඇයි මේ මහල් ඇවිල්ලා තියෙන්නේ? ඒ ගැන මොකද්ද ඔබතුමා අමාත්‍යාංශ මට්ටමින් කරලා තියෙන පරීක්ෂණේ?
FCAD ඉන්කුවරියක් යනවා. ඒ වගේම ප්‍රෙසිඩන්ට් කොමිෂන් එකෙන් ඉන්කුවරියක් යනවා. ඒ කොමිෂන් දෙකම ඉංගුවරයක් දැනටම යනවා ඒක. ඒකයි මම
කිව්වේ. මේ 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 විනාඩි 9ක් තියෙනවා.
මම මගේ මගේ තව කතා ගොඩක් තියෙනවා. මම මේක අවසන් කරනවා. ඒ මම ඔබතුමාට මගේ කාලය කෙටි නිසා මම සභාගත කරනවා ගරු සභාපතිතුමනි. 2016 ජූනි 30 වෙනකොට මහජන බැංකුවේ තියෙන අක්‍රීය අයිරා ණයවල ලැයිස්තුවක් ප්‍රධාන ගනුදෙනුකරුව 10 දෙනෙක්. මම කියන්නේ ගියේ ජාල එක නිවාස ඉදිකිරීම් ඉදි කරලා විකුණන ආයතනයකට තාත්තටත් ණය දීලා තියෙනවා, පුතාටත් ණය දීලා තියෙනවා, නෝනටත් ණය දීලා තියෙනවා, ඔක්කොම අක්‍රීයයි. ඉතින් මේවා කොහොම හොයන්නේ බලන්නේ නැතුව දෙනවද කියන එක තමයි ප්‍රශ්නේ. මේක තමයි තියෙන කියා. ඒ සමහර කැලේට එහෙම. ඊළඟට ඔබතුමා දන්නවා දැනටත් මහජන බැංකුවේ එමතුමාලා දන්නවා මහජන බැංකුව ඩිජිටල් කිරීමේ බැංකින් ව්‍යාපෘතියක් යනවා. මේක පිළිබඳව මාධ්‍ය වල ගොඩාක් සාකච්ඡා කරනවා. මම මට වෙලාව යන නිසා මම කියන්නේ නැහැ ගොඩක් දේවල්. දැනටත් මේ පිළිබඳව පරීක්ෂණයක් කරන නිසාත් මම ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා ඔබතුමාගේ කතාවේදී හරි මේ ඩිජිටල් කරණයේ ක්‍රියාවලිය පිළිබඳව මොකක්ද ඇත්ත තත්ත්වය කියලා මේ පාර්ලිමේන්තුවට පැහැදිලි කරන්න කියලා. ඊළඟට විශේෂයෙන්ම මම නැවතත් අවධාරණය යොමු කරනවා තව වැදගත් කාරණයකට. මොකද මේ අයවැය යෝජනාවකම තියෙනවා මන්තායි සෝල්ට් ආයතනයයි හම්බන්තොට සෝල්ට් එකයි ලිස්ටින් කරලා ලැයිස්තුගත කරලා ඔබතුමාලා කියන විකුණන්නේ නැහැ කියලා. නමුත් ලැයිස්තුගත කරලා වෙළඳ පොළට ඉදිරිපත් කරා. මොකද්ද ඒකට තියෙන උමනාව? මොකද ඒකේ ඒකේ ඉතා පැහැදිලිව තියෙනවා ව්‍යාපාරික වශයෙන් රජයට පවත්වාගෙන යෑම අපහසුතාවයක් තියෙන. පාඩු ලබන ආයතන හැටියට තමයි මේව නම් කරලා තියෙන්නේ. හැබැයි මොකද්ද මම අහනවා මන්තායි සෝල්ට් ආයතනයේ තියෙන පාඩු ලැබිල්ල. මම සභාගත කරනවා ගරු සභාපතිතුමනි 2011 ඉඳලා 2016 දක්වා මේ ආයතනයේ ආදායම 2014 2015 මිලියන 49යි 2015 2016 මිලියන 62යි ලක්ෂ 60 මිලියන 62ක් ලක්ෂ 624ක් තියෙනවා ආදායම. ලාභය මිලියන 19යි 2015 2016 අවුරුද්දේ ලාභය මිලියන 19යි. බදු ගෙවුවට පස්සෙත් ලාභයක් තියෙනවා. රජයට බදු ගෙවලා තියෙනවා. මේ ආයතන ස්ථාවර තැන්පතුවක් පවත්වාගෙන යනවා. සේවකයෝ 300ක් විතර මම සභාගත කරනවා. අද ඉල්ලීමක් කරනවා මේ ආයතනයේ ඉන්න සේවකයෝ මන්තායි සෝල්ට් ලිමිටඩ් ආයතනය විකුණන්න එපා කියලා. ඒක ලැයිස්තුගත කරන්න ඕනේ නැහැ. ඒක රජය යටතේ රජයේ අයිතිය යටතේ පවත්වාගෙන යන්න පුළුවන් කර්මාන්ත අමාත්‍යතුමාට ඒ කටයුතු කරන්න පුළුවන්. ඒකේ කිසිම සාධාරණ හේතුවක් නැහැ. මං කියන ඔබතුමාලා පුළුවන් නම් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න මන්තායි සෝල්ට් එක පාඩු ලබනවද නැද්ද කියලා. මොකද්ද මේ ආයතනෙ විකුණන්න තියෙන ලැයිස්තුගත කරන්න තියෙන අලෙවි කරන්න තියෙන බදු දෙන්න තියෙන. මම මේ වචන ඔක්කොම පාවිච්චි කරන්නේ අපි විකුණන අය කියන ඔබතුමාද කියලා නෑ බදු දෙනවා කියලා. විකුණනවායි 99 වෘතකට බදු දෙනවායි කියන එකේ කිසි වෙනසක් නෑ. ඒ ඔ ප්‍රතිවිවක ඔබ සතුකරණය ජනතාකරණය මොනවා කරත් අවසානයේ විකිණීලා තමයි. සභාපතිතුමා අවුරුදු 99ක් කියන්නේ પરම්පරා දෙකක් නේ මේ දැන් වයස හැටියට.
ෂාඩ් බද්දිය
විකුණන්නේ බදු දෙනවද?
බදු වලට දෙන්නේ නැත්
නෑ. ලැයිස්තුගත කරනවද?
නෑ නෑ. ඒක මේ 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 බජට් කතාවදි කිව්වට ඒ සම්බන්ධව සාකච්ඡාවක් කිසිදයක් මුන්නේ නෑ. ළඟදී අපි සාකච්ඡා කරා. සාකච්ඡා කරාට අපි කවදාවත් මේ එල්මනයිට් කෝපරේෂන් හෝ එහෙම නැත්නම් මාන්දේ ෂෝට් හෝ වෙන තියෙන දේවල් විකුණන්නේ නැහැ. කවුද හරි ව්‍යාපාරයක් ව්‍යාපාරිකෙක් එනවා නම් ඒ මේ ඉන්වෙස්ට් කරන්න ආයතනෙ දෙන්නේ නැහැ. ආයතනෙ තියෙන බඩු දීලා ඒකෙන් වැලියුඩේෂන් එක කරනවා නම් ඒකට ඊට දෙනවා. ඒක නෝ ඒකේ කාටවත් ප්‍රශ්නයක් නැහැ නේ.
මම කියනකෝ දැන් මේ පුදුම කතාවක් මේ අයවැය කතාව පුරාම කියනවා. සමෘද්ධි අමුතුමා කියනවා සමෘද්ධියේ නම වෙනස් කරන්න එයා කැමති නැහැ. මෙතුමා කියනවා මේ අයවැය කතාවේ තිබ්බට ඔය ලැයිස්තුගත කරනවා කියලා අපි එහෙම කරන්නේ නැහැලු.
ප්‍රජාතන්ත්‍රවාදී.
ඈ එතකොට මොකද්ද මේ කියන්නේ? මහජන අදහස් විමසුවා, ඇමතිවරුන්ගේ අදහස් විමසුවා. මම දැක්ක ගරු සභාපතිතුමනි පත්තරවලයි දැන්වීම් රූපවාහිනියේ මේ අදහස් විමසීම ගැන තිබුණා. ඉතින් මේ බලනකොට මේ ඇමතිවරුන්ගේ හරියට අදහස් අහලා නැහැ නේ. ඇමතිවරුන්ගේ අදහස් වලටවත් අහුම්කන් දීලාද මේ අයවැය හදලා තියෙන්නේ? 45 35. ඉතින් මොකද්ද මේ කියන්නේ? දැන් මේකේ තියෙන හයවැය කතාවේ මන්තායි සෝල්ට් එක ලැයිස්තුගත කරනවා කියලා. මෙතුමා කියන ඒක කරන්න හරියන්නේ නැහැ, මොකුත් කරන්නේ නැහැ කියලා. ඉතින් අපි මේ හයවැය කතාව ගැනනේ විවාදි තියෙන්නේ. හයවැය කතාව ගැනනේ විවාදි තියෙන්නේ. ඉතින් හයවැය කතාවේ තියෙනවනම් ඒව ගැනනේ මේ කතා කරන්නේ.
විශාලද ඒක මං කිව්වේ වැලියු ඇඩිෂන් වලට ඒකට සුදුසු පුද්ගලයා අපි තෝරලා ඒක දෙන්න ඒක ට්‍රාන්ස්ෆර්
කරන්න. මොකටද දෙයනේ මේක? දැන් මේ රජයටද ලාභ ලබමින් කරන්න පුළුවන් නම් සුදුසු පුද්ගලයා තෝරන්නේ මොන වචන වලින් කිව්වද? අවසානයේ තියෙන එකනේ සුදුසු පුද්ගලයා තෝරනවලු. මොකටද සුදුසු පුජ්‍යලෝනේ මේ කරන්නේ
තාක්ෂණේ ලබා ගන්න
මොකද්ද මොකද්ද තියෙන ප්‍රශ්නේ ඔබතුමාලට මේක තාක්ෂණේ වුණා නම් මොන හරි වුණා නම් ඒවා
මම මාන්ද සෝල් ගන්න නෙමෙයි කියන්නේ
මම වෙලාව නැහැ
ඔබතුමා දන්නවා අපේ අරුන්ද අනුර ඔබතුමාගේ නායකතුමාගේ එතුමාගේ ක්වෙස්චන් එකක් තිබුණා ඉල්මනයිට් කෝපරේෂන් විකුණනවාද අපි කවදාවත් විකුණන්නේ නැහැ ඒක මේ බොරු කතාවක් හැමතැනම යනවා එමතුමා ඒ මන්ත්‍රතුමා ඒකයි
මම කියන්නේ කියන වචන ඉල්ලාස්ස කරගන්නකෝ හරි ලයිස් ගත කරනවාද
මම ඉන්න දක්වා මම විකුණන්නේ නැහැ
ලයිස් ගත කරනවාද හරි
ආර්ථික සබ් කමිටි එක ඒකෙන්ද විකුණන්නේ
හරි ඕක ඔය මේ විවාද වැඩක් වෙන්නේ නැහැ අපි බලමු මොකද වෙන්නේ කියලා ගරු සභාපතිතුමනි ඊළඟට ජනතා වත් සංවර්ධන මණ්ඩලයේ
නඩි හතරක්
තියෙනවා මම 9 ජාස්ති මන්ත්‍රීවගේ කරව ගන්නවා ගරු සභාපතිතුමනි
45 නේ ඔක්කොම 45 එක්කම තව නඩි හතරයි
මොකද ජනතා වත් සංවර්ධන මණ්ඩලයේ ඔබතුමා දන්නවා මේ ජනතා වත් සංවර්ධන මණ්ඩලයේ ඉඩම් ඉතාම අඩු ගණනට අඩු මුදලට අලෙවි කිරීමේ ක්‍රියාවලියක් තිබුණා පෞගේ කාලේ කොක්චෝලි ස්ට්‍රීට් එකේ ඉඩම් එම්මා මිස්ටර් පේන්ට් කියන කම්පැනියකට දීලා තිබුණා 2001 ඉඳලා අවුරුදු 30කට එක ගබඩාවක් දුන්නා 2004 දී ආයි ගබඩා හතරක් අවුරුදු දෙකකට දුන්නා මේ අය පර්චේස් හැටියට ගත්තොත් එමේ කොක්චෝලි ස්ට්‍රීට් එකේ පර්චේස් 254ක් පාවිච්චි කරනවා හැබැයි බදු ගෙවන්නේ ඒගොල්ල පරිහරණය කරන ඉඩමට නෙමෙයි ගබඩා භූමියට පමණයි ඒක ඊටාම සුළු ගණන් වලින් ගෙවලා තිබුණේ මේ ගැන විගණකාධිපතිතුමාගේ වාර්තාවක ඉදිරිපත් වුණා කොක්චෝලි ස්ට්‍රීට් එකේ ජනමසම ඉඩම් දීලා තියෙන පර්ච් එක බදු දීලා තියෙන රුපියල් 13ට කියලා රුපියල් 13 ගන්න දැන් රාජ්‍ය ආයතන තුනකුත් පෞද්ගලික ආයතන 8කුත් මේ විශාල ඉඩම් ප්‍රමාණය පරිහරණය කරනවා එහෙම තියාගෙන ඉන්නකොටම තමයි අවසානයේ ඔබතුමා දන්නවා ජපාන් සමාගමක් ආවා කොන්ඩමෝනියම් වදන මයටදී සහාධිපත්‍ය වදන මයටදී මේකේ ව්‍යාපාරයක් කරන්න. දොර ඒගොල්ලොන්ට රජයේ තක්සේරු කරු ඉදිරිපත් කළා මිලියන 6ට. නමුත් මේ වෙනකොට අපි දන්නවා ශැංගිලා හෝටලේ තරම් තියෙන මිලියන 8.5ට ඒ පැත්තෙම. මේ ආදිවාසීන් ගනුදෙනුව සිද්ධ වෙලා අවසානයේ කොමාරි මොනියම් හේතු නිසා හරි. මම කියන්නේ මොකක්ද හේතු කියලා ඒ ක්‍රියාවලිය නතර වුණා. නමුත් දැන් අවසාන සිද්ධ වෙලා තියෙන දේ තමයි සභාපතිතුමනි ජනවසම JDB එකේ සභාපතිවරයා පහුගිය බදාදා අයින් කරලා තියෙනවා. මහාචාර්ය කෙනඩි මහත්මයා මොකද ඇත්තටම යහපාලනේ පටන් ගන්නකොට ආචාර්යවරු උගත් අය මොකක් හරි වගකීමකින් වැඩ කරන අය හොඳයි හැබැයි ටිකක් කල් යනකොට ඒ අය වහකදුරු වෙනවා මං අහන්න කැමති සභාපතිතුමා අයින් කරන්න හේතු අයිතියක් තියෙනවා අමාත්‍යවරයාට හැබැයි මේ ජනවසමේ ඉඩම් පිළිබඳව ඉඩම් මිනිස්සු අල්ලගෙන තියෙන ඒවා ඊටාම අඩු ගානට බදු දීලා තියෙන ඒවා බදු මුදල් නොගෙවා තියෙන ඒවා ඒ වගේන මොකක් හරි ගැටලුවක් නිසාද
ඉදිරිපත් කරන ඒ ප්‍රශ්න පිළිබඳව ඔබතුමා ගාව ලයිස්තුවක් තියෙනවා නම් ඉඩම් නීති විරෝධී ආකාරයෙන් නිදහස් කරලා දීලා තියෙනවා ඔබතුමාට ඉදිරිපත් කරන්න පුළුවන් ඒ සඳහා විධිමත් පරීක්ෂණයක් කරලා ඔබතුමාට වාර්තා කරන්න.
ඔව් බොහොම හොඳයි මම ඔබතුමාට ඒ ලයිස්තුව මම ඔබතුමාගේ ප්‍රයෝජනයට සඳහාත් එක්ක මම සභාගත කරන්නම්. දැනට JDB එකේ තියෙනවා කුමාරවත්ත අක්කර 321ක් ගරු සභාපති මට පොඩි කෙටි වෙලාවක් තියෙන්නේ ගරු සභාපතිතුමනි කුමාරවත්ත තියෙනවා අක්කර 321ක් රහතුන්ගොඩ වත්ත තියෙනවා අක්කර 35ක් කාන්දල්ලෝයේ තියෙනවා ගරු එමතුමා අහගන්න කාන්දල්ගොඩ තියෙනවා අක්කර 146ක් අනවසර රිදිගිරීම් අනවසර භුක්ති විඳීම් තියෙනවා ගරු එමතුමා කුමාරවත්ත අක්කර 321යි රහතුන්ගොඩ අක්කර 35යි කාන්දල්ලෝ අක්කර 146යි තියෙනවා අනවසර භුක්ති විඳීම් අවස්ථා ගණනාවක්ම ඒ ටික ඔබතුමා හොයලා බලන්න භූමි ප්‍රමාණය අක්කර 502යි එතන ඊළඟට වොක්චෝල් ස්ට්‍රීට් එකේ තියෙනවා පර්ච් එක රුපියල් 13ට බදු ගෙවන තැන් තියෙනවා ඒවා බදු තක්සේරුවක් කරලා නැහැ හරියට
ගරු
මන්ත්‍රීතුමනි
මේ පිළිබඳව දැන් අපි අධිකරණයට ගිහින් නඩුවක් පවරලා තියෙනවා ඒ ඉඩම් ටික නැවත ජනතා වතු සංවර්ධන මණ්ඩලයට ලබා ගැනීම මේ පෞගිය රජයේ සිද්ධ වෙච්ච දේවල්
ඉතිහාසයේ හරි ඉතිහාසින් දැන වැරදිලා මේ ඇවිල්ලා තියෙන මෙතනට ඒ වගේම ඔබතුමා දන්නවා වීර කැටි ඉඩම් දෙකක් තියෙනවා ඒ වගේම ගම්පහ ගල්ලන්ද වත්ත තියෙනවා
ඒ
ගල්ලන්ද වත්තේ මම
ඔබතුමා මේ වෙලාව ඉවර වෙන්නේ
නැහැ මගේ වෙලාව අවසන් මට දෙන්න ඈ ඔබතුමා කතා කරන්න පස්සේ ඒ නිසා ඉතා පැහැදිලිව මේ தത്വයේ තියෙනවා
රංජිත් සොයිසමැතිතුමා
සුනිල් අන්දිරතුමන්තුමා මේ කියන කාලවකවානු වල විෂය බාර ඇමතිවරයා හිටියේ කවුද කියලා පොඩක් දැනගෙන නැති ඔබතුමාගේ 2004 අවුරුද්දේ මේ තා ගණදෙනු සම්බන්ධ සිද්ධ වෙන කාලෙ සි ඉඩම ඇමතිවරයා කවුද
2001 ඉඳලා තියෙන්නේ 2001 ඉඳලා
හොඳයි සුනිල් අන්දිරතුමා
You can answer. Let him finish this first.
Okay.
ඊළඟට ගරු සභාපතිතුමනි මම අවසන් කරනවා විශේෂයෙන්ම තවත් ආයතනයක් පිළිබඳ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ තියෙන ලංකා බැංකුවේ පූර්ණ අයිතිය තියෙන මර්කන්ට් රයිට් ක්‍රෙඩිට් බැංක් එක විසින් ආයතන හිමිකම් පවරගත්ත MBSL රක්ෂණ සමාගම මේ MBSL රක්ෂණ සමාගමේ හිමිකාරිත්වය ශ්‍රී ලංකා එකනේ මේකේ සම්පූර්ණ අධීක්ෂණ කටයුතු තියෙන්නේ ව්‍යවසාය අමාත්‍යාංශයට අපි දැනගන්න කැමති ඔබතුමාලා මේකද යම් කිසි ප්‍රතිව්‍යුහකරණයක් කරන්න උත්සාහ කරනවද ඒක නිසා පීඩාවටපත් වෙච්ච සේවකයෝ විශාල ප්‍රමාණයක් ඉල්ලීමක් කරලා තියෙනවා ඔවුන්ගේ රැකියා සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙන නිසා ඒ ගැන අවධානය යොමු කරනවා මම ඔබතුමාගෙන් ඒ වගේම මම අවසන් කරනවා විශේෂයෙන්ම මේ ජනවසමේ වගේම ප්‍රශ්නයක් ඇල්කඩුව වතු සමාගමෙත් තියෙනවා ඇල්කඩුව ඒඩි සමාගමෙත් තියෙන මේ ප්‍රශ්නේ මේ ආකාරයෙන්ම ඒ වතු අද අනවසරෙන් සහ බලහත්කාරයෙන් විවිධාකාරයෙන් පරිහරණය කරනවා මම ඔබතුමාලගෙන් විශේෂ අවධානය යොමු කරනවා මේ පිළිබඳව සැලකිලිමත් වෙලා කටයුතු කරන්න කියලා බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි